සාදු. දෙදහස් විස්ස වසරේ පළවෙනි මාසේ 10 වෙනිදා දුරුතුපුර පස්වලොස්සක පොහෝ දවසේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ ඌරුවෙල් දනව්පියසෙහි ඌරුවෙල් කාසප, නදී කාසප, ගයා කාසප කියන ඒ මහා සෙනගක් ඉන්න ශ්‍රාවකයෝ පිරිසක් ඉන්න පිරිසකට ධර්ම මාර්ගය කියා දෙන සම්මා දිට්ඨිය පිහිටවලා වසරක් ගත වෙන්න කලින් නව මාසයක් වගේ ගත වෙන මොහොතේදී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සිරි ලක්දෙරණට වැඩම කරපු පුණ්‍යවන්ත දිනය අදයි. ඒ අසිරිය අපමණයි. මාගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා. ඒ බුදුරජාණන් වහන්සේ පෙනුතුරි ලංකාවට වැඩම කරලා ඒ සමන් දෙවි රදුන්ට සිරස පිරිමැදලා ඒ ලැබුණු කේස ධාතු ස්වල්පයක් පරිත්‍යාග කළා. එයින් පළවෙනි සෑය මේ සිරි ලක්දෙරණේ දෙවියන් විසින් ඉදු කරනු ලැබුවා. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කේස ධාතු තැන්පත් කොට ඒ මියගුණ සෑය සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිකොට පූජා වන්දනා මාන සිදු වෙනවා. අද දවසත් ඒ ඉතිහාසයේ අමරණීය සිහිවටනේ අදටත් අපිට දකින්න ලැබෙනවා. ඒ පිළිබඳව අපේ අප්‍රමාණ ශ්‍රද්ධාවකට ගෞරවයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්නතුනි, අපේ රටේ තමයි බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ, කේශ ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ, ග්‍රීව ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ, ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ, ඒ වගේම ඌන රෝම ධාතුන් වහන්සේ ආදී කොට ඇති තථාගතය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සියලුම ඒ ධාතුන් වහන්සේලා, පාත්‍ර ධාතුන් වහන්සේලා, බඳපටීන් ඒ වහන්සේ ආදිය ඒ සියලුම බුදුරජාණන් වහන්සේ පරිහරණය කරන ලද බෝධිරාජාණන් වහන්සේ පවා නිකැලැල්ව පවතින්නේ මේ සිරිලක් දෙරණේ. ඒ නිසා මහත්සේ පුණ්‍ය නිධානයක්, භාග්‍යයක් තමයි මේ ලංකාදීපය. ඒ වගේම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිකෙලල්ව වරින් වර පෙරලි පෙරලි වෙවි, ඒවා මියදුනත් නැවත නැවත නැකිටිමින් මේ සම්බුද්ධ ශාසනය පවතින එකම රට තමයි ශ්‍රී ලංකාව. අද මහා මුළු බෞද්ධ ලෝකයටම නායකත්වය දෙන රට ශ්‍රී ලංකාව. ඒ නිසා අපි සියලු දෙනාම ඒ පිළිබඳව භාග්‍යවන්තයෝ වෙමු. ඒ ආර්ය ධර්මය මාර්ගය පොතපත මේ දක්වාම ආරක්ෂා කරපු ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක, කල්යාණ පුතඥ සියලුම භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන් උදෙසා අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. ඒ නිසයි අප අද දිනේ සද්ධර්මය දේශනා කරන්නේ, සද්ධර්මය සාකච්ඡා කරන්නේ. අදත් අපි රැකලා තිබ්බොත්, අවබෝධ කරගෙන පරම්පරාවට ලබා දුන්නොත්, අවබෝධයෙන් උත්සාහසනේ ගමන් කරනවා ප්‍රත්‍යක්ෂතාවයෙන්. ඒ වගේම ග්‍රන්ථ වශයෙන් මනාකොට ආරක්ෂා කරලා ලබා දුන්නු එයත් අනාගතයේ බොහෝ ජනයාගේ හිතසුව පිණිස පවතිවි. දුකින් නිදහස් වෙන මාර්ගය, සසරින් නිදහස් වෙන මාර්ගය, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මැනවින් දේශනා කරලා තියෙනවා. අද දවස පුරාවට අපි හැම දෙනාම එක විදියට උත්සාහයෙන් යුක්තව ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය කුමක්ද යන්න පිළිබඳව ගැඹුරින් විමසා බැලීම සඳහා සූදානම් වෙමු. මෙතන සිට සවස 3 දක්වා මාගේ සිත කය වචනය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උදෙසාම පූජා කරමි, පූජාම වේවා. සියලු දෙනා සම්සුන්ව සිත වැඩුණු ධර්මයේ අවදි කරගෙන වැඩිවීමට අවශ්‍ය කරන කරුණු කාරණා සිහි කටයුතුව සම්සුන් වන්න. අපේ පින්නතුන් මෙහි පැමිණෙන්නේ විශේෂයෙන් ධර්ම කරුණක් දැන ගැනීම උදෙසා. එහෙම නැතිව කරුණ වශයෙන් ගණන් ඉලක්කම් ටිකක් දැන ගැනීම උදෙසා නමේ දැන් තාක්ෂණයේ දියුණු නිසා බොහෝම ලස්සනට එහෙම ගණන් ඉලක්කම් වශයෙන් ධර්ම කරුණ සිත් ප්‍රමාණය දේවල් දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ පින්නතුන්ට මේ දිස්සෙන්නේ අභිධර්ම කොටස්. ඉතින් මේ විදිහට කෙනෙකුට හොඳට හදාරන්න පුළුවන් අවශ්‍ය නම්. ඉතින් අවසාන ඉතුරු වෙන්නේ මොනවද කියලා බැලුවහම ගණන් ඉලක්කම් ටිකක් විතරක් හිතේ මතක තිබුණොත් වැඩක් තියෙනවද? වැඩක් නැහනේ. මේ සිත් මෙච්චරයි, මේ සිත් මෙච්චරයි කියලා ගණන් කියන්න පුළුවන්. නමුත් තමන්ගේ දුක නිමිලා නෑනේ. ආ හැබැයි මේකත් දැනගන්න ඕන. පසුව තමන්ට සැලකිල්ලෙන් බලලා ඕනනම් ඒ සිත් ප්‍රමාණය ගණන් හදාගන්නත් පුළුවන් සිහියෙන් ඉඳලා. ඉතින් මේ අභිධර්මයේ ලෝකේ නිර්මාණය වෙනවා නිශ්චිත වශයෙන් බුදුහාමුදුරු මහ පොළොවේ දේශනා කරපු තැනක් පෙන්නලා නෑනේ නේද? ඒක මාතෘ දිව්‍ය රාජයාට දේශනා කරා කියලා තමයි තියෙන්නේ. කොහොම හරි වටිනා කියන දෙයක් අපි ඒ ධර්ම කරුණු වලටත් ගරු කරමින්, සූත්‍ර ධර්ම කරුණු වලටත් ගරු කරමින්, විනය ධර්ම කරුණු වලටත් ගරු කරමින් මේ ගත හැකි හැම ප්‍රයෝජනයක්ම අරගෙන මොකද්ද අපි කරගත යුත්තේ? අපි නිවන් අවබෝධ කරගන්න ඕන. තර්කවාද විවාද කර කර ඉඳලා වැඩක් නැහැ. අභිධර්මයේ තිබුණේ නැහැ, නැත්නම් තිබුණා හරි සූත්‍ර විතරයි බුදුහාමුදුරුවන්ගේ හරි. එහෙම කතා අවශ්‍ය කරන්නේ නැහැ අපිට. අපිට අවශ්‍ය කරන්නේ නිවන් අවබෝධ කරගන්න. මේ නිසා අන්නේ කර්තව්‍ය උදෙසා අපි බොහොම මහන්සියෙන් කැපවීමෙන් කටයුතු කරලා ධර්මයේ තේරුම් ගන්න එක තමයි බොහොම වැදගත් වෙන්නේ. පුජ්‍යලත්වයෙන් තොරව ධර්මය ශ්‍රවණය කරන්න. මොකද්ද පින්වතුන්ට ලැබෙන උපදේශය? පුජ්‍යලත්වයෙන් තොරව ධර්මය ශ්‍රවණය කරන්න. ඉතින් එහෙම කිව්වයි කියලා එකපාරටම හාමුදුරුවනේ පුජ්‍යලත්වයෙන් බැහැර වෙන්නේ නැහනේ කියලා කෙනෙකුට අදහසක් ඇති වෙනවා. ඔව්. නමුත් අපි අර පුජ්‍යලත්වයේ ස්වરૂප ලක්ෂණ ඇද බැඳ ගන්න தත්වයේ දුරු වෙනකොට ධර්මයේ තේරුම් ගැනීමේ පහසුව ඇති වෙනවා. ධර්මයේ තේරුම් ගැනීමේ පහසුව ඇති වෙනා විට ඒ නිසා පුළුවන් තරම් පුජ්‍යලත්වයෙන් මෙහෙරව ධර්මයේ ශ්‍රවණය කරන්නට වග බලා ගත්තාම බොහොම හොඳයි. ඒ වගේම පුජ්‍යලත්වයෙන් බැහැරව ධර්මය මෙනෙහි කරන්නත් වග බලා ගන්න. පුජ්‍යලත්වයෙන් බැහැරව ධර්මය මෙනෙහි කරන්නත් වග බලා ගන්න. එවිට පිනතුන්ට හැකියාව ලැබෙනවා හරියටම නිවැරදි කරුණු අවබෝධ කර ගැනීමට. නිවැරදි කරුණු අවබෝධ කර ගැනීමට ඒ වෙලේ හැකියාව ලැබෙනවා. ඒකට කියන්නේ පින්නතුනි මදහත් සිතින් ධර්මය මෙනෙහි කිරීම කියලක. පුජ්‍යලත්වයට පැමුණුනහම ඒ පුජ්‍යලත්වය තුළ ඉතිරිවන්නේ මම පුරුෂයෙක්, මම ස්ත්‍රියක් කියන සංකල්පය පමණයි. ඉතින් ස්ත්‍රිය පුරුෂයෙක් හැටියට බණ ධර්ම කොච්චර ඇහුවත් නිවන් දකින්නේ නැහැ. එතකොට මේ රටේ මේ නිවන් දකින්නේ නැති හේතුව මොකක්ද? ඔව්, සියලු දෙනාම බණ අහන්නේ ස්ත්‍රිය පුරුෂයෝ හැටියට. මොනවා හරි ගති ස්වභාවයක ඉඳලා ඒ ගති ස්වභාවයක ඉඳලා ධර්මය අහනකොට බුදුරජාණන් වහන්සේගේ අනිත්‍යතාවය වැටහෙන්නේ නැහැ. අපි ලොකු ධර්ම කරුණු කොච්චර කතා කළත් අවසානයේ අවබෝධ කරගන්න තියෙන එකම කාරණේ තමයි වෙනසුනේ අනිත්‍යතාවය. ඉතින් ඒ අවබෝධයේ පිණිස තමයි අපි මේ හැම දෙයක්ම ලබා දෙමින් පින්නතුන්ට කටයුතු කරන්නේ. විදේශ රටවල් වල ඉන්න අයට පින්නතුන්ට අන්තර්ජාලයෙන් ශ්‍රවණය කරන්න පහසුකම් අදමින් මෙතන ඉන්න පින්නතුන්ටත් ධර්මයේ සහසම්බන්ධ කරගැනීමෙන් ඒවා නඩත්තු කරමින් සියලු කාර්යය සිදු කරන්නේ මේ පින්නතුන්ගේම යහපත උදෙසා. කොතනක හෝ කෙනෙක් ධර්මය වැළඳ ගනිවි, තේරුම් ගනිවි කියන බලාපොරොත්තුවෙන්. හිතන්නේ නැති කෙනෙකුට පින්නතුනේ ධර්මයේ කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ. කල්පනා කරන්න නැති කෙනෙකුට ධර්මයේ අවබෝධ වෙන්නේ නැහැ. එදා යම් කෙනෙකුට ධර්මයේ අවබෝධ වුණා නම් පින්නතුනේ මොකද්ද ඒකේ රහස? ධර්මයේ අවබෝධ වුණා නම් මොකද්ද ඒකේ රහස? ඒකේ රහස තමයි පින්නතුනේ ඒ අත් ධර්මයේ පිළිබඳව කල්පනා කළා. ධර්මයේ පිළිබඳව කල්පනා කළා. එවිට තමයි පිනොතුනේ වචන ඉක්මවා යන අර්ථ ගොඩනැගෙන්නේ තමගේ ඥානය තල තුල. අන්න ඒවට කියන විශිෂ්ට ඥානය. ධර්මයේ දැකගත යුත්තේ විශිෂ්ට ඥානයෙන්. මේ වැකියේ සඳහන් වෙන අරුත බලන්න පිනොතුනේ වචන වලින් ඇති වැඩක් නැත. සංකේත වලින් කෙරෙන උපකාරයක්ද නැත. විවිධ මතයන් සහ ඉගැන්වීම් වලින් කිසිදු ප්‍රයෝජනයක් ඇත්තේ නැත. සැබෑ නිදහස කිමිදු යැයි කිවමුත් එය වින්දනයට වඩා සමාන වන්නේ වින්දන නොමැති ධාරාවටය. ධර්මය අඩංගු වෙන්නේ, ධර්මයේ අයිති වෙන්නේ වින්දන ධාරාවකට නෙමෙයි, වින්දන නැති ධාරාවකට. ධර්මයේ අදාළ වෙන්නේ දැනුම් ධාරාවකට නෙමෙයි, දැනුම කියන එකෙන් තොර වූ ධාරාවකට. ධර්මය ඇතුල් වන්නේ පංච උපාදානස්කන්ධයේ ධාරාවට නොවේ, පංච උපාදානස්කන්ධයෙන් තොර වූ ධාරාවකට. එතකොට කෙටියෙන් ඔන්න පැහැදිලි කළා. රූප ධාරාවකට නෙමෙයි, වේදනා ධාරාවකට නෙමෙයි, සංඥා ධාරාවකට නෙමෙයි, සංකාර විඥාන ධාරාවකට නෙමෙයි. එහෙමනම් පින්නතුනේ පංච උපාදානස්කන්ධ භාවිතයත් මේ මොහොතේ අපි සිද්ධ කරන විට ධර්මයේ මෙනෙහි කරද්දී අපි මේ ධර්මය කියන එක සොයන්නේ, අවබෝධ කරගන්නේ මොන ධාරාවෙන්ද කියලාත් බලනවා. මෙසේ බලමින් මනස සකසමින් තමයි කටයුතු කරන්නේ. ඒ ආරම්භ වූවාට පසුව එහි ආරම්භයක් වූ අවසානයක් නැත. ඔබ යට ඇතුල් වන්නේය. එහෙත් ඔබට කිසි දිනක එය අල්වා තබා ගන්නට හැකිවන්නේ නැත. එය විශ්වය හා සමානය. එය ඉතා අසම වූ එකතු වීමකි. අසමෝදයක් සම වූ දෙයක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ අසමයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ අරහත්. බුදු ගුණ අනන්තයි. ඒකෙන් අදහස් වෙන්නේ අසමයි, සමාන කරන්න බෑ කියන කාරණය. දැන් සමාන කරන්න බැරි දෙයක් තමයි අපි බලාපොරොත්තු වෙන නිර්වාණ අවබෝධය. සමාන කරන්න පුළුවන්ද නිවන? කුමකට හරි සමාන කරන්න පුළුවන්ද? නැහැ. කිසිවකට සමාන කරන්න බෑ පින්නතුනි. මේ ලෝකයේ අපි දක්නා ඕනම දෙයක් යමකට සමාන කරන්න පුළුවන් කමක් තියෙනවා. එහෙත් නිවන සමාන කරන්න බෑ. ඒ සමාන කරන්න බැරි නිවන අපි අවබෝධ කරගන්න මහන්සි වෙනවා. මෙන්න මේ කාරණා පිළිබඳව අපේ පින්නතුන් අවධානයෙන් බලන කල පින්නතුන්ට තේරෙනවා ඇති මොනතරම් විශිෂ්ට ධර්මයක්ද අපට අවබෝධ කරගන්න තියෙන්නේ. අනන්තය කියන මේ විශ්වීය ධර්ම ස්වභාවය, තථාගත සත්‍ය, අනන්තය, අකාලිකය. අකාලික කියන්නේ ඒ අනන්තයම තමයි. ඔබ සම්පූර්ණයෙන්ම එය තුළට දියවී යන්නේ. සම්පූර්ණයෙන් ඔබ අකාලික බවට දියවලා යනවා. කිසිවක් ඉතිරිවන්නේ නැත. යාන්තම් සලකුණක්වත් ඉතිරිවන්නේ නැත. තැන් ඔබේ අවබෝධය තියෙන්නේ යාන්තන් සලකුණක් හෝ ඉතිරි කරගත් තැනින්නම්. ඔබ එක නිවැරදි කරගන්න ඕන. මේ සලකුණත් නැතිවෙන්න ඕන. සලකුණක්වත් ඉතිරි නැති වන්නේ නැත. එසේනම් මේ පැහැදිලි කර දිය හැකේ කාටද? යාමක් හෝ ආපසු පැමිණීමක් එහි නැත. නිවනට ඇතුල්වීමක් නැහැ. නිවනට ඇතුල් වෙලා සිටින්න පුළුවන් කමක් නැහැ. ආයෙහිම් පිට වෙන්න පුළුවන් කමකුත් නැහැ. දැන් මේකේ අරුත ඔබට තේරෙනවද? මෙතන සඳහන් වෙනවා නිවනට එහෙම යාමත් ඇතුල් වෙන කෙනෙක් නෑ. ඔබ මේක නිර්වාණ සූත්‍රයෙන් ඉගෙන ගත්තා. එහෙමනම් නිවනට ඇතුල් වෙන කෙනෙක්, නිවන අවබෝධ කරගන්න කෙනෙක්, නිවන දකින කෙනෙක් නෑ. කෙනා නැති වුණාමයි නිවන් දකින්නේ. කෙනෙක් හැටියට නිවන් දකින්න කල්පනා කරගෙන හිටියනම් අන්න වැරදුනා. කන වැරදුනා. නිවනට සමීප වෙන කෙනෙක් නැහැ, නිවනට ඇතුල් වෙන කෙනෙක් නැහැ, නිවන තුල ඉන්න කෙනෙක් නැහැ, ආයේ ඒකෙන් පිට වෙන කෙනෙක් නැහැ. දැන් මේකෙන් අර්ථපූර්ණ වන්නේ සම්පූර්ණයෙන්ම පුජ්‍යලත්වය නැති භව නොවේද? පුජ්‍යලේකට නිවන් මඟ දර්ශනේ නොවනොයි කියන එකත් පෙන්නවා. පුජ්‍යලත්වයෙන් තොරව නිවන දර්ශනේ වනවා කියන එකත් මෙතන පෙන්නුම් කරනවා. දැන් මේක රසවත් වෙන්නේ මේ ධර්ම කරුණු මෙනෙහි කළොත්, අහගෙන හිටියොත් නෙමෙයි. තේරෙනානේ? ධර්ම කරුණු මෙනෙහි කරනකොටයි රසවත්. ඔයත් කල්පනා කරන්න. වචනවල ස්වභාවය කෙතරම් අජීවි ස්වභාවයක් දක්වන්නේ යැයි කිවහොත්, සජීවි වූ කිසිදු දෙයක් ඒවා තුළින් පැහැදිලි කළ නොහැකිය. වචන කියන ඒවා මොනතරම් අජීවීද කියලා කියතොත් එහෙම සජීවී දෙයක් පැහැදිලි කරන්න බෑ කියනවා. මේ කාරණේ බොහොම ගැඹුරු අවස්ථාවක්, බොහොම ගැඹුරින් බල්ල තමයි තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. අපි එතකොට මේ දකින්නේ සජීවී දේවල් නෙවෙයිද කිය. ඇත්ත වශයෙන්ම පිරුණුතුනි සජීවී දේවල් නෙවෙයි ඔබ දකින්නේ, පෙර මතකයක්. එහෙම නෙමෙයිද? හැම විටම දැන් මේ ඔබ අසන්නේ සජීවී මේ වචන ටිකක් දේශනාවක් නෙමෙයි, ඔබේ පෙර මතකයක්. දැන් මෙතන ඉන්න සිංහල භාෂාව දන්නේ නැති විදේශිකයෙක්, එයාට මේකේ පෙර මතකේ නැහැ. දැන් එයාට මේ දේශනේ ඇහෙනවද? නැහැ. අන්න ඒකම හොඳටම ඇති අපිට. අපිට සජීවී දේ ඇහෙන්නේ නෑ කියලා තේරුම් ගන්න. තා පැහැදිලි කරන්න ඕනද ඒක? ඒක හොඳට තේරෙනවනේ. මෙතන ඉන්න විදේශිකයෙක් සිංහල භාෂාව දන්නේ නැති. එයාට මේ දේශනේ ඇහෙන්නේ ඇයි? ඇහෙන්නේ නැත්තේ පෙර මතකයවදි වෙන්නේ. හැබැයි පෙර මතකයෙන් අහනවට වඩා ක්‍රමයකින් ඇසූ තමයි ධර්මය තේරුම් ගන්න පහසුව ලැබෙන්නේ. විවාහාරික වචන තුලින් පරමාර්ථ తত্ত্বය පැහැදිලි කිරීමට නොහැකි බව සත්‍යකි. සාමාන්‍ය ජීවිතයේදී පවා ඔබ බලවත් වූ ප්‍රීතියට පත් වූ අවස්ථාව වචන වලින් පැහැදිලි කළ හැකිද? සාමාන්‍ය විවාහාරික වචන වලින් ධර්මයෙන් පැහැදිලි කරන්න බැහැ. උදාහරණයක් බවට පත් කළොත් අපි අපේ සිතේ තියෙන ප්‍රීතියක් සතුටක් තියා අඩුම තරමේ අපිට අඹ කෑල්ලක් ඇපල් ගෙඩියක් කාලා ඒකේ රස ගියා ගන්නත් බැහැ වචන වලින්. දැන් අපිට කියන්න පුළුවන්ද දරු සෙනෙහස, පිය සෙනෙහස, ඔය ආදරය වගේ දේවලුත් වචන වලින් කියන්න බැහැනේ. ඒ වගේ සද්ධර්මයේ කිසිසේත්ම ඒක වචනවලට මේ කොටසේ හාමුදුරන්ගේ ඓතිහාසිකගත තොරතුරු ටිකකුත් තියෙනවා. මේ සමයේ මාගේ විවාහාරික නම ඇමිලි පිටියේ ආනන්දවත් මාගේ පෙරකල විවාහාරික නාමයේ වූයේ සුජිත් නිලන්ත සමරවික්‍රම. වයස අවුරුදු 16ක් පමණ වන කාලයේදී මා දහම් පොත මතහ විද්‍යාත්මක ප්‍රබන්ධ පිළිබඳව මහත් ඕනෑකමකින් පරිශීලනය කරමින් සිටියේ. එක් දිනක අපූරු අදහසක් මා සිත තුළ ජනිත විය. මාහට හැඟී ගියේ අප සියලු මිනිසුන් යමක් උසුලාගෙන ජීවත් වන්නා වූ ආයාසයෙන් යමක් ඇදගෙන යන්නාක් මෙන් නිරායාසයෙන් තොර වූ ආයාසයෙන්ම ජීවත් වන්නා වූ මිනිසුන් ලෙස. මේ කරාර ක්‍රීඩාංගණේ බෝවහයට සිද්ධ වෙච්ච දේ. ඒක හරි පුදුම දෙයක් වෙනතුනේ. එකම අරම මේ දහම් කරුණ මේ හැබැයි දැනුම් මේව හිතන්න එපා මේ ධර්ම අවබෝධය කියලා. දැන් කෙනෙකුට එක පාත්‍ර වෙන්න මේ වගේ දෙයක් හරි හිතට පහළ වුණාම එයා හිතන්න පුළුවන් මට ධර්ම අවබෝධය වුණා කියලා. ඒ හිතන්න එපා. ඒක තමයි අනුමාන ඥානයට පහළ වීමත් මහත් ප්‍රීතියක් මහත් සතුටක් වෙනතුනේ. මමත් මේ කාරණේ තේරුම් ගත්තාම මගේ නව මාවතක් විවෘත වූවා වගේ වෙනම ඥාන දර්ශනයක් පහළ වුණා. කවුරුන් නොදකින දෙයක් මම දැක්කා. අර ධම්මපද ගාථාවේ කරත්තයක් ඇදගෙන යන ගුණා ඔන්න දැක්කා. කට්ටියව කතන්දරයක් හැටියට දකින්නේ. තමා තුලින් දැක්ක කරත්තය ඇදගෙන යන ගුණා මේ ආයාසයක් දරාගෙන ජීවත් රඟපෑමක් තියෙන කියලා දැක්කා. නිරායාසයෙන් ජීවත් වීමට ඇත්නම් මොනතරම් අගනේද? එය නිරායාසය ජීවිතයේ පූර්ණත්වයට පත් කරන බව මාහට හැඟුණත් එම නිරායාසය උදා කරගන්නා මාර්ගයේ මම නොදැන සිටියෙමි. ඒ වෙලාවේ හැඟිච්ච දේ තමයි මම මේ හොයන්න ඕන නිරායාසය. පින්නතුන්ට කියන්න මම ආරණ්‍යයක් ගානේ පුජ්‍යල දේශනාවක් ගානේ ගිහිල්ලා ඒ තැනක කාගේ හරි ගුරුවරයෙක්ගේ වළං හොදගෙන ඉන්න නතර නොවුනේ ඇයි? මම දෙයක් සෙව්වා. මොකද්ද සෙව්වේ? නිරායාසයෙන් සෙව්වා. මේ භෞතික නිරායාසයක් නෙමේ, ආධ්‍යාත්මික නිරායාසයක්. ඉතින් භෞතික නිරායාසයක් ඕනනම් ඔයාම තාත්ත දෙන දෙයක් කාලා ගෙදරට වෙලා ඉන්න කල්පනා කරාම හරි. මේ ආධ්‍යාත්මික නිරායාසයෙන් සෙව්වා. ඒ නිසා නතර වුණේ නෑ. ඒ නිරායාසය ලැබෙන තුරු මම ගුරුවරයෙක් ගානේ ගමන් කරනවා. පින්නතුනේ ඒ මගේ ගමන සාක්ෂාත් කර ගැනීම සඳහා හොරා පැනල යනවා, බොරු කියනවා, ඔය ඔක්කොම කරනවා. මොකද එහාපත් පරමාර්ථ ඉෂ්ට සිද්ධ සිද්ධ කර ගැනීම සඳහා තමන් කටයුතු කිරීම පාපයක් නොවේ කියලා දන්න නිසා සාමාන්‍යයෙන් ඔය ඇත්ත උනත් සමහර උදවිය ගෙවල් වලට බොරු කියලා ගිහිල්ලා තමයි කොහොම හරි බණ ධර්මත් අවබෝධ කරගෙන තියෙන්නේ. නමුත් ඒක හොඳයි. ඒ පරමාර්ථයට කවුරුත් ඔස් කියන්නේ. එක්මිතව මාහට හැඟුණේ එම નિરાයාසය දක්නා වූ කවුරුන් හෝ ලොව ජීවත්ව ඇත යන විශ්වාසයේ පමණි. ඒ සොයා ගැනීම සඳහා බොහෝ පොතපත, බොහෝ භාවනා මධ්‍යස්ථාන, බොහෝ මිනිසුන් ඇසුරු කිරීමට සිදු වුණි. එම උදාර નિરાයාසය උදාකරගත් උතුමන් හා උත්තමාවියන් මේ සිරිලක් දෙරණේ ජීවමාන සිටීම මා පුදුමයට හා විමතියට පත්වර කරවන සුළු ආශිර්වාදයක්ම විය. දැනට වසර ඒ සමයේදී 10කට පමණ පෙර මා විසින් සාගත් මම නොමැති නිරායාසය අසිරිමත් දහමක් ලෙස මාගේ ජීවිතේ පුරා දිවාරය සැනසෙල්ල මා තුළ චෛත කරවන්නේ තිපිනොතුරි මේ වැනි උදානයන් ඔබටත් කිව හැකි දිනය අදාදම ලංකර ගන්න ඒ උදානය සිතෙහින් කියවන පිරිසකුත් අපි අතර ඉන්නවා. තව තවත් ඒ ධර්මයේ උදානයක් ගයන්න පුළුවන් නම් එයා දිහා දේව බමුන් පවයිබි බලනවා කවුද ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයා මිහිතලේ සිටින කියලා. පිනතුනේ මේ සක් දෙවිඳුගේ තනතුරට වඩා ශ්‍රේෂ්ඨයි සෝතාපට්ටි මගපලය සක්විදි රජු නැගිටලා වඳිනවා. මහා බ්‍රහ්මයොත් නැගිටලා වඳිනවා. සාසන ධර්මයේ සඳහන් වෙනවා මේ මාර්ගඵලලාභයාට. තේරුණානේ? රජවරු සිටවරු පමණක් නෙමේ, එයා හරි උසස්. මේ මානව සත්ව වර්ගය අතර ශ්‍රේෂ්ඨතම කෙනෙක් බවට පත් වෙනවා ඔබ. වචන වලින් ප්‍රකාශ කළ නොහැකි වූ යම් කිසි දෙයක් ප්‍රථම වතාවට සිදුවීමට පටන් ගන්නා වූ මොහොතේ ඔබට ජීවිත අවබෝධය වීමට පටන් ගන්නේය. ඔබ නිර්වාණයේ දොරටුව ළඟට පැමිණෙන්නේය. ඔබ පරමාර්ථ නිවන කරා පැමිණෙන විට ඔබ නියම වශයෙන්ම වචන වලින් තොරවන්නේය. ඔබ එම මොහොතේ හඬ නගා කියන්නේ වචන සියල්ල බොරු බවයි. මේක තමයි පිනතුනි මගේ සිංහනාදය. කවුරුත් නිකන් බොරුවට නම් කියන වචන බොරු කියලා එහෙම නෙමෙයි. තුන් සිතෙන්ම අවබෝධයෙන්ම ඔබට කියව හැකිද වචන බොරු කියලා? ඒ බොරුවක් කියන එකේ අදහස වෙන්නේ දැන් මේ දේශනේ අහගෙන ඉන්නෝ එක්කෙනෙක් නිවි සැනසෙනෝ, තව එක්කෙනෙක් වෛරයෙන් කෝපයෙන් පුපුරනෝ, තව එක්කෙනෙක් දොස් කී කිය බැන බැන කිය යනෝ, තව එක්කෙනෙක් තේරුන්නේ නැහැ කිය යනෝ. එහෙම නේද? එහෙමනම් ඒ මොකද්ද? ඒ තනත්තාගේ තිබුණු බුද්ධි පරිමාණය අවදි වෙච්ච ආකාරය. එහෙමනම් වචනය තුල නෙමෙයි ධර්මයේ තිබිලා තියෙන්නේ හෘදය තුල. තමන්ගේ හදවත පිරිසුදු නම් අන්න එතෙන්ට තමයි මේ ධර්මයේ රිද්මය ගුණය වැටෙන්නේ. එහෙමනම් අපිට හැකියාව තියෙනවද වචන සියල්ල බොරු එකක්වත් ඇත්ත නැහැ. වචන සියල්ල බොරු. දැන් මේක තේරුම් ගන්න බැරි භික්ෂුවක් හරි ගිහියෙක් හරි මන් දිහා කොයි විදියට බලනවද? මෝග පුරුෂේ දස්මි ටිකක බලනවා ඇති මේ මොකද්ද මේ කියන්නේ කියලා. මොකද හේතුව අඩු බුද්ධියක් තියෙන දාර්ශනිකත්වයක් නැති මෝඩ අපි කියන්නේ දෙකයි මතයි මිනිස්සුන්ට මේව තේරෙන්නේ නැහැ. එහෙමයි ඉන්නනේ ඔබේ. එහෙමයි ඉන්නවා. අපි ඒ වචනේ පාවිච්චි කරාට කමක් නැහැ. දෙකයි පණයි. බාල මිනිස්සුන්ට තේරෙන්නේ මේ වචන බොරු කියන එකේ තේරුම. වචන හැම වචනයකින්ම අපි කියන්නේ හැම වෙලාවකම බොරුවක්. කොටිම්ම කියතොත් මම කියලා කතා කරන වචනේම ඒකම බොරුවක්. එතකොට ඔයා කියන එක ඇත්තක් වෙනවද? ඒකත් බොරුවක් වෙනවද? මම කියන එක බොරු නෑ. ඊට පස්සේ ඉතින් එතනින් එහාට ගියවම මගේ ඉඩම මගේ ගේ දොර කියන එක ඇත්තක්ද? ඒකත් බොරුවක් නෙමෙයි. මහ පොළොවේ අයිතිය මගේ කියලා කියන එක බොරුවක්. එහෙමනම් සංකප්ප රාගයක් තියනවා මේ සත්වයා තුළ. තමන්ගේ හීන ලෝකෙට තමන් ඇලිලා ඉන්නේ. ඉතින් මෙන්න මේ හීනෙන් නිදහස් වෙච්ච දවසක, මේ හීනෙන් අවදි වෙච්ච දවසක තමයි කියන්නේ වචන බොරුනේ. එහෙමනම් එදා ඉඳලා බලන්න පිනතුනේ දෘෂ්ටි වලින් නොවේ, වචන වලින් නොවේ, දෘෂ්ටි වලින් මේ ලෝකේ බලන්නේ. ලෝකෝත්තර සංවේදනාවකින්, වේදනාවකින් නෙමෙයි සංවේදනාවකින්, සංවේගයකින් නෙමෙයි සංවේදනාවකින්. දැන් බුදුරජාණන් වහන්සේලාටත් තියෙන එහෙමයි ධර්ම සංවේගය කියන එකක් තියෙනවා. සංවේගයක් ඒක යහපත් වූ එකක්. වචන තුලින් කිසිදු සත්‍යයක් පැහැදිලි කළ නොහැකි බවයි. සත්‍ය උදා කර ගැනීමට නම් වචන ඉක්මවා යා යුතු බවයි. ඔබ විසින් මේ පැහැදිලිව මතක තබා ගත යුතුය. අග්නිසාද නිරායාසේ නිර්වාණය යනු පරමාර්ථ වූද අවසාන වූද ප්‍රත්‍යක්ෂතාවය වන බවය. නිරායාසේ නිර්වාණය යනු පරමාර්ථ වූද අවසාන වූද ප්‍රත්‍යක්ෂතාවය යන බවය. වචනේ බොරුව තේරුම් ගන්න ලැබෙන පිණිසනේ වචනේ අහුම්කම් නොදීමින් නෙමේ හොඳට අහුම්කම් දීමින්. එතකොට සද්ධර්ම දේශනාවක් තුළ පවතින වචන නොවේ. ඒ නිසා මේ වචන ගත්තොත් එයා දුරවලා මේ වචන ටික අහනවා. ඒ වචන වලින් තියෙන ඔබේ තියෙන යථාර්ථයේ ගැඹුර වටහා ගන්නවා. බැඳීම් විරහිත తত্ত্বය යන්නෙන් අදහස් කරන්නේ මුළු විශ්වයම සමග සම්පූර්ණයෙන්ම එක්වීමය. මේ මොහොතේ ඔබට ප්‍රායෝගික කරගන්න පුළුවන් ද බලන්න. විශ්වය සමග එක්වන්න. බැඳීම් විරහිත తত্ত্বය යන්නෙන් අදහස් කරන්නේ මුළු විශ්වය සමගම සම්පූර්ණයෙන්ම එක්වීමය. මම එක් හැටියට ඔබව අල්ලගෙන ඉන්නවා නම් ඔබට සිද්ධ වෙනවා ඒ ස්වභාවය ඈත් කරලා විශ්වයට එකතු වන්න. අර සංකප්ප රාගය දුරු කරලා තමයි ඒක කරන්න වෙන්නේ. ඒ සංකප්පයාගේ අනිත්‍යතාවය දකින්න පුළුවන්කම තියෙන්න ඕන. දුවා දරුවා කියලා අල්ලගන්නේ සංකල්පයක්ද නැද්ද? එතකොට මහත්ය සංකල්පයක්ද නැද්ද? සංකල්පයක් අල්ලගන්නේ. ඒ මහත්යම තමන්ගේ සංකල්පයෙන් තොරව වැඩ කරොත් එහෙම සංකල්පෙ මොකද වෙන්නේ? සංකල්පෙ ඩිලීට් වෙනවා. තමන්ගේ ගේදොර කියන්නේ සංකල්පයක්. ඔය සංකල්පේ තව කෙනෙකුට සල්ලි වලට ගන්න පුළුවන්. තමන්ගේ රථ වාහනය කියන්නේ සංකල්පය. තමන්ගේ තරතුරු නිලතල කියන්නේ සංකල්පය. ඒවා වෙනස් කරන්න පුළුවන්. සුළු දේවල් වලින් නේද අපි රැඳිලා ඉන්නේ. කොටින්ම කෙටියෙන්ම සඳහන් කළහොත් මම කියන්නේ සංකල්පයක්. මම කියන්නේ සංකල්පයක්. ඉතින් මම කියන්නේ සංකල්පයක් නම් මගේ වන හැමදේම සංකල්පයක් තමයි. මම කියන්නේ සංකල්පයක් නම් මගේ වන හැම දෙයක්ම සංකල්පයක්. පිනතර මේ ධම්මඟ අවබෝධ කරගෙන යනකොට සිත ලේසියෙන් ඉඳ දෙන්නේ ඔබට මේ සංසාරේ නිදහස් වෙන. මාර දුවරු එවනවා, මාර පුත්‍රය එවනවා, දසබිම්බර මාරයෝ එනවා. මේ සියල්ල මැඩපවත්වන්න පුළුවන් දක්ෂයෙක් විතරයි ධම්මක දකින්නේ. මේ ධම්මගේ යන්නේ පින්නතුනේ ලෝභය ඇවිස්සෙනවා, ద్వේෂය ඇවිස්සෙනවා, මෝහය ඇවිස්සෙනවා, ධර්මයේ පිළිබඳව විචිකිච්ඡාවල් සැකේවල් පමුණුවනවා, ගුරුවරයා පිළිබඳව සැක පමුණුවනවා. හිය පැමණවට පස්සේ වට හසු වෙච්ච ගමන් මහරයාගේ මලේට අහු වෙච්ච කෙනෙක් වගේ එයා ඒ පැත්තට මැදිලා යනවා. බුදුරුව ආර්ය ශ්‍රාවකෝ යැත්තෝ කෙරෙහි ධර්ම සංවේගයෙන් බලාගෙන ඉන්නවා. අනේ මිනිස්සු මාරගුලකට හසු වුණා නේද කියලා කල්පනා කරනවා. උපකල්පනයක් නේ තියෙන්නේ මේ නිවන ගැන තියෙන උපකල්පනයක්. ලෝකයාටම අවබෝධ නොවූ ලෝකයාට තියෙන උපකල්පනයක්. තේරුණාද? නිවන කියන්නේ උපකල්පනයක් නෙමෙයි. නිවන ගැන අවබෝධ නොවූ ජනයාට තියෙන්නේ උපකල්පනයක් තියෙන්නේ. ඒකට හොඳ උත්තරයක් දීලා තියෙනවා. එන්න මෙතන සම්පූර්ණයෙන් සැබවින්ම නිර්වාණය යනු කුමක්දැයි ඔබට අවබෝධ කරගන්නට හැකිවන්නේ නිර්වාණය අවබෝධ වූ පසුවයි. ඇත්තරම නිර්වාණය කියන්නේ මොකන්ද කියලා ඔබට අවබෝධ වෙන්නේ අවබෝධ වූ පසුවයි. ඒක මම දේශනා කරන්න පිණිසුනේ ප්‍රත්‍යක්ෂතාවයෙන්. මම හිතාගෙන හිටපු එකක්වත් නෙවෙයි. වෙනවම දෙයක් ඒක. දැන් ඔයත් උනම් හිතාගෙන ඉන්නේ මොකද්ද එකක් කියලා නිවන් අවබෝධ වෙනවයි කියනවායි. ඊට පස්සේ ඊළඟ ආත්මේ අපි උපදින්නේ නැතය. එතකොට අපිට දුක් නැතේ කියලා. ඒ කියන්නේ මේ ආත්මේ ඉපදිලා ඉන්නේ. මේ ආත්මේ සත්‍ය පුජ්‍යලෙක් එහෙනම් ඉන්නෝ. මේ ආත්මේ මම මගේ ආත්මය කියලා දෙයක් තියෙනවා එහෙනම්. පින් වාක්‍යයට වැඳගෙන ඉන්න බෞද්ධයන්ට මේව අවබෝධ කරගන්න හැකිද කියන ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා. හුදෙක් එපමණක්කට පමණක් වැඳගෙන ඉන්න. ඒකට වැඳගෙන ඉඳලා ඊට පස්සේ ධර්මය ප්‍රගුණ කරනවා නම් ඒක හොඳයි. නමුත් හුදෙක් එපමණයි නම් අර දේවාලේ ස්තෝත්‍ර කපුවගේ වාක්‍යයට හොංකම් දෙනවා වගේ එපමණයි නම් කරන්නේ. තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි බොහෝම අනුකම්පාවෙන් කියන්නේ නිරන්තරයෙන් ධර්මය අහන්න. දවසට පැය 8ක් වැඩ කළා ඔබ ජීවිතේ පුරා මොකද්ද කරගත්තේ කියලා ඇහුවොත් කාර් එකක් ගත්තා, ගෙයක් හදාගත්තා, ළමයි දෙන්නෙක් හැදුවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔක්කොම දාලා යනවා. හැබැයි පැය 8ක් වැඩ කළා, එහෙම නැත්නම් ධර්මය අහලා ඔබට පුළුවන් සසරම ඔබ අපායට නොවැටෙන සසරම රැක ගන්න ධර්මයක්, ගැලවෙන ධර්මයක් අවබෝධ කරගන්න. ඒකට පැය 8ක් වැඩ කරාම මදිද? වැඩ කරන්න ඕන නේද? බුදුවරු නිවන් මාර්ග අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවක පැය 24ම වැඩ කරලා ඒ වෙනුවෙන් තමයි ඒක අවබෝධ කරගත්තේ. එහෙනම් පැයක් පැය භාගයක් බණ අහලා මට ධර්ම අවබෝධය උනේ නෑ කියලා කියනවා නම් ඒක හරි අසාධාරණයි. තේරුණානේ? ඒක හරි අසාධාරණයි. පොඩි වෙලාවක් මේ ධර්මය අහලා අර කාරණේ මතක තියාගත්තාම පින්නතුනේ අර නිවන කියන්නේ මෙයයි කියලා ස්ථාවරවල එළඹෙන්නේ නැහැ. නිර්වාණය හරියටම දැනගන්න පුළුවන්කම තියෙන්නේ අවබෝධ වූ පසුයි කියන කාරණේ හොඳට මතක තියාගන්න. ඒක ඔබට උපකාරකයි. ඒවිත ඔබ ස්ථාවරවල රැඳෙන්නේ දිගින් දිගටම අලුත් වෙවි වෙනස් වෙවි අවබෝධය පිරිසුදු වෙවි ඉස්සරහට ගමන් කරාවි. විදර්ශනාව යන්නේ පින්නතුනි මට ඕන එක වාක්‍යයක් දෙන්න පුළුවන්. මකර වාක්‍යයක් හදලා එහෙම වාක්‍යයක් දෙන්න පුළුවන්. එහෙම වාක්‍යයක් දුන්නයි කියලා ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. තේරුණා නේද? දැන් අපි මෙහෙම වාක්‍යයක් හදමුකෝ. බුදු අම්මෝ මං ඉවරයි. මුළු ලෝකෙම අනිත්‍යයි අනිත්‍යයි කියලා ඔහොම කියන්න කියනවා. දැන් ඔය වාක්‍යයක් වෙයි කියලා ජීවිතය අවබෝධ වෙනවා. එහෙම වාක්‍යයක් කිව්වයි කියලා ජීවිත අවබෝධයක් ඇති වෙන්නේ. විදර්ශනාවට සීමා නැහැ පින්නතුනේ.
එහෙම නිම් නිම් වලලු නැහැ විදර්ශනාවට. නිරායාසේ නිර්වාණය මුළු මහත් විශ්වය තරම් දිගය, පළලය, උසය, වටකුරුය, විශ්වයේ කෙළවර කොතැනද, නිර්වාණය කෙළවර එතන, විශ්වයේ ආරම්භය කොතැනද, නිර්වාණය ආරම්භය එතන, විශ්වයේ පැවැත්ම කොතරම්ද, නිර්වාණයේ පැවැත්ම එතරම්ය. මහත් වූ කැපවීමෙන් මෙම කරුණු විමසා බලන්න. දැන් ලොකු විද්‍යාත්මක සිද්ධාන්ත ගැන අහලා තියෙනවනේ, දැන් උත්තරයක් දෙන්නකෝ මේකට. විශ්වය ගැන සොයාගෙන තියෙනවනේ, මේක අහන්න ඕන NASA ආයතනේ වැඩ කරන කෙනෙක්ගෙන්. නිරායාසේ නිර්වාණය මුළු මහත් විශ්වයේ තරම් දිගය, පළලය, උසය, වටකුරුය, විශ්වයේ කෙළවර කොතැනද, නිර්වාණයේ කෙළවර එතනය, විශ්වයේ ආරම්භය කොතැනද, නිර්වාණයේ ආරම්භය එතනය, විශ්වයේ පැවැත්ම කොතරම්ද, නිර්වාණයේ පැවැත්ම එතරම්ය. මහත් වූ කැපවීම මේ කරුණේ නිසා බලන්න. පින්නතුන විශ්වය හටගත්ත දවසක් තියෙනවද? පුදුමයක්. ඒක පුදුමය දනවන දෙයක්. විශ්වය හටගත්ත දවසක් නෑ. බලන්න පින්නතුන, මහා මොළු මුළු මහත් විශ්වය කියන්නේ පුදුමයි නේ. අද තාරකා විද්‍යාව දියුණු වෙච්ච නිසා අපිට යම් ප්‍රමාණයක් හරි දකින්න පුළුවන්. මහා පුදුම විශ්වයක්. ලෝතුරා බුදු කෙනෙක් බුදු නුවණින් දැකලා සහස්‍රික, ත්‍රිසහස්‍රික, ද්විසහස්‍රික ලෝක ධාතු, දසසහස්‍රික ලෝක ධාතු දකින්වා නුවණින්. ලෝකබෝලේ රවුන්ද කියලා දන්නේ නැති මෝඩයෝ ආගම් හදද්දි ලෝකේ, ලෝකේ ලෑල්ලක් කියද්දි, ලෝකේ රොටියක් කියද්දි, ලෝතුරා බුදු කෙනෙක් දසසහස්‍රීය ලෝක ධාතු තප්පරයකින් දකිනවා. එවන් වූ බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපි සරණ යන්නේ, අපිට ඒ ගැන ආඩම්බරයි, අපි භාග්‍යවන්තයි, මිනිස්යෝ අතර අපි ශ්‍රේෂ්ඨයි. මිත්‍යා දෘෂ්ටික වෛරීන්, ක්‍රෝධයෙන් කිපුණු මිනිසුන් නොවේ අපි. අපෙන් ලැබෙන සියලු සත්වයන්ට ලැබෙන දයාව, කරුණාව කිසිම රටක හම්බෙන්නේ නැහැ. කිසිම රටක හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ දයාව නැහැ. දැන් ඔය ඕස්ට්‍රේලියාවේ රටේ මම දැක්කා ටිකක් සත්තු මේ පිච්චිලා මරුණා. තව සත්තු ටිකක් මරනවා, මේ ඔටු මරනවා, වතුර බොන වැඩි කියලා මම. මොන අපරාධයද? එතකොට ජල උල්පත් හිඳිනවා කියලා ඔටුව මරනවා. නැත්තම් හේතුවක් දන්නේ නැහැ, ගිනි තියුගේ ඔටුවක් දන්නේ නැහැ කියලා. එහෙ වූ ජාතියක් උන්ට ගණන් ඉලක්කම් විතරයි, දර්ශනයක් නැහැ. කාලයකට කැංගුරුන්ට වෙඩි තියන්න දෙනවා. ඔය වෙඩි තියාගෙන යනවා මිනිස්සු. කාලයකට තහනම් වෙඩි තියන්න. අමෝතු සිස්ටම්. සද්ධාවෙන් තොරව ප්‍රඥාව, කර්මයේ විපාකේ නොදැන ජීවත් වන මිනිස්සු. පෙනුතුනේ අසුරු කරන්නත් එපා. කර්ම විපාක අදහන් නැති, පුනර්භවය විශ්වාස කරන්න නැති, හෘදයක් නැති මිනිස්සු වැඩක් නෑ. නිරායාසේ නිර්වාණය මුළු මහත් විශ්වයේ තරම් දිගේ, පළලය, උසය, වටපුරය, විශ්වයේ කෙළවර කොතැනද, නිර්වාණයේ කෙළවර එතනය, විශ්වයේ ආරම්භය කොතැනද, නිර්වාණයේ ආරම්භය එතනය, විශ්වයේ පැවැත්ම කොතරම්ද, නිර්වාණයේ පැවැත්ම එතරම්ය. මහත් වූ කැපවීම මේ කරුණ විමසා බලන්න. ඔබේ හදවතට යමක් දැනෙන්නේ නැද්ද? විශ්වයේ තරම් සිතක් ඔබට තියෙනවද? විශ්වයේ තරම් පළල් වූ, දිග වූ, උස වූ, වටකුරු වූ සිතක් ඔබට තියෙනවද? එහෙනම් ඔබ ආර්ය ශ්‍රාවකයෙක්. ඔබට තියෙනවා නම් පිරිනතුනේ විශ්වයේ තරම් දිග, පළල, උස, වටකුරු භාවයේ තියෙන ස්වභාවයේ තියෙන සිතක් ඔබ එම නම් ආර්ය ශ්‍රාවකයෙක්. ඔබේ සිත විශ්වයේ තරම් වන්නේ නැතිව ඔබේ තරම් නම් ඔබේ සිත. ඒක තේරුණාද? ඔව්. අපේ සිත තියෙන්නේ කොහොමද? මගේ තරමටනේ. මගේ දිගපළට, උස්මිටි කම් වලට. එහෙනම් අපේ සිත මගේ තරම්ද, විශ්වය තරම්ද? මගේ තරම්ද, විශ්වයේ තරම්ද? පින්නතුනේ මගේ තරම් තියනවා නම් ඒක විශ්වයේ තරම් බවට පරිවර්තනය කරගන්න. විශ්වයේ තරම් සිතක් තියෙනවා නම් ඇයි විශ්වයේ තරම් ඇදී යන්න බැරි? බැඳීම් නිසා. බාහිර බැඳීම් නෙමෙයි, මේක ආධ්‍යාත්මික බැඳීම්. එසා ඔබ බාහිර බැඳීම් ලිහු පමණින් ආධ්‍යාත්මික බැඳීම් ලිහෙන්නේ නෑ. ආධ්‍යාත්මික බැඳීම් කොතනක සිට වුවද වෙනස් කරගන්න බැරි කමක් නෑ. පුළුවන්. අමුතුවෙන් වෙනස් වෙන්න ඕනමාවක් නැහැ. හැබැයි කොතනක සිටියත් සියලු බැඳීම් වලින් නිදහස් වේ යුතුයි. පැවිදි වුණු පැවිද්දා පැවිදිකමට තියෙන බැඳීමත් අයින් කරන්න ඕන. ගිහියෙක් නම් ගිහිකමට තියෙන බැඳීමත් අයින් කරන්න ඕන. දැන් පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් පොදුවේ තියෙන පුජ්‍යල බැඳීමක් තියෙන පින්නතුනේ. එතකොට මේ පුජ්‍යල බැඳීම අයින් කරන්නම සිද්ධ වෙනවා. එතකොට මේක ගිහි පුජ්‍යලයාද පැවිදි පුජ්‍යලයාද කියලා දාරත්වයක් නැහැ. නිරායාසේ නිර්වාණය පිළිබඳව වචනයකින් පදයකින් කිව නොහැකිය. එහෙත් ඔබට කිව හැකිය. එම වචන තුල නිර්වාණය ගැන කියවෙන්නේ අල්ප කොටසක් පමණි. නිර්වාණය ග්‍රහණය කරගත හැක්කේ වචන තුලින් නොවේ. වචන තුල ගොඩ නැගෙන්නා වූ, වචන ඉක්මවා යන්නා වූ ස්වභාවය තුලින්ය. එනිසා වචන සීමාවෙන් නෙමේ ඔබ නිවන තේරුම් ගන්න ඕන. වචන ඉක්මවා යන ස්වභාවයෙන් තමයි ඔබ තේරුම් ගන්න ඕන. දෑතීම නොමැති හඬ වේගයෙන් දෑත එක්කල විට නැගින්නේ යම්සේද එලෙසම වචන තුල නොපිහිටි. වචන තුල නොරැඳුණු අරුතක් විශිෂ්ට නිර්වාණ ධර්මය අවබෝධ කරගත් උතුමන්ට ගොඩනැගිය හැකිය. අපි හිතුවොත් එහෙම මේ ලෝකේ තියෙන දේ විතරයි තියෙන්නේ කියලා, එහෙනම් අලුත් දෙයක් නිර්මාණය වෙන්නේ නැහැනේ. මේ තියෙන දේට වඩා දෙයක් නිර්මාණය වෙන. දැන් කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මේ අත්වල හඬක් තියෙනවා, මේම හඬක් තියෙනවා, පොඩියක් ගියාම හඬක් තියෙනවා. එතකොට තර්කයක් කොට නැගුවොත් මේ හඬ තියෙන්නේ මේ අතේද මේ අතේද? වම් අතේද දකුණු අතේද හඬ තියෙන්නේ? අත් දෙකේම දහඬ තියෙන්නේ නැහැ. අත් දෙකේම හඬ නැහැ. නමුත් හඬක් උපදිනවා. එහෙනම් නිවනත් කොහෙවත් නැහැ. නමුත් නිවනක් උපදිනවා. ඔබට 2020 ඉඳගෙන බණ අහනකොට සද්ධර්මයේ තේරෙන්නේ නැත්නම් ඔබ 2090 ඉඳගෙන බණ අහන. කීයක තේරුණා නේ? කොහෙද ඔබේ ටාන්සර් එක තියෙන්නේ? තමන් හිතන පතර දේවල් දිහා බැලුවහම මේ විදර්ශනා වඩනකොට පින්නතුනේ මොකද ඇති වෙන්න ඕන? ලැජ්ජාවක් ඇති වෙන්න ඕන. අයියෝ මොනතරම් පටු, මොනතරම් ග්‍රාම්‍ය, මොනතරම් හීන දේවල්ද මේ හිතලා තියෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ ඒකනේ දේශනා ගාමෝ හීනෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීත. තමන් දක්ෂ වෙන්න ඕන දුෂ්ට මනසවල් නූපද්දවා ඉන්න. දුෂ්ට මනසවල් උපද්දවන උපද්දන සැරේට මට ගිරිය කඩාගෙන ඕවා හොද හොද ඉන්න බෑ. තමන් දක්ෂ වෙන්න ඕන තමන්ගේ හිත සෝදන. නැත්තම් හරි වැඩක් වෙන්නේ මුන් දෘෂ්ටි උපද්දවන තරමට මම කතා කරන්නේ. ඒ දෘෂ්ටි කඩන්න. දැන් එකක් කඩලා දුන්නාම ඊළඟ එකවත් තමන් හරි ගස්ස ගනින්කෝ. ඒක හරි ගස්ස ගන්නෙත් නැහැ. ඒක ආවම තේ සිතෙත් එළඹ ගන්නවා. ඊට පස්සේ ඉතින් උඹ ඕන කෙහෙල් මලක් කරගනින් කියලා හද නැත වෙනවා. ඇයි අපෝ මේක ඉවරයක් නැහැ. එකක් කඩලා හිත හරි ගස්සලා දුන්නාම ඊළඟ එක හරි තමන් උපද්දවන්නේ නැතුව මේක මාර බලවේගයක් කියලා දැනගෙන ඒක මග හරින්න, ඒක උපාදානේ නොකොට ඉන්න, ඒක කරුකොට නොපිලිගන්න, ඒ සිත තමන් කුරුදු වෙන්න ඕන. ඊට පස්සේ ඉතින් අපි හදන්න යන්නේ ඕන එකක්. නිරායාසේ නිර්වාණය ඉතා ප්‍රීතිමත් එකකි. එය ප්‍රීතිය වැඩි වන්නේ මානසික වේදනාවෙන් තොරව ඔහුට ඇත්තේ මනස තුළ ප්‍රීතිය නොවේ, මනසි නිදහස්වීම පිළිබඳ වූ ප්‍රීතියයි. ඔන්න පින්නතුනේ ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රීතිය සතුට නිරායාසේ නිර්වාණ ඊතා ප්‍රීතිමත් එකක එය ප්‍රීතිය වැඩිවන්නේ මානසික වේදනාවෙන් තොරව ඔහුට ඇත්තේ මනස තුල ප්‍රීතිය නොවේ මොකද ප්‍රීතිය තියෙන සතුට අනේ මම මනසින් නිදහස් වුණා කියන ප්‍රීතිය මනස තුල ප්‍රීතිය නෙවෙයි තියෙන්නේ මනසින් අනේ මං නිදහස් වුණා කියන ප්‍රීතිය ඒ මනස තුල ඇතිවන්නා වූ සුඛ වේදනාවක් නොවේ මනසේ වේදනාව ඉක්ම වීම නිසා ඇතිවන්නා වූ සැනසිලිදායක ප්‍රීතියයි ඔහුට උදම් අනන්නට තරම් එය අගනා වූ නොමිදෙන සම්පතකි නිර්වාණය සෙවීම යනු සැබෑ ප්‍රීතිය සෙවීමයි සැබෑ සතුට සෙවීමයි සැබෑ ජීවිතය සෙවීමයි සැබෑ ආරක්ෂාව සෙවීමයි සැබෑ තත්ත්වය පූර්ණ වශයෙන් සෙවීමයි නිරායාසේ නිර්වාණයට පැමිණි පසු කිසිවක් සෙවීමට අවශ්‍ය නොවන්නේය මක් නිසාද ඔහුට මම යයි ආමන්ත්‍රණය කිරීමට කිසිදු කිසිවෙකු නොමැති නිසාවෙනි නොසයන්නේ සියල්ල ලැබුණු පසු සෙවීමට කිසිවක් නොමැති නිසාමය පරමාර්ථ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකිවන්නේ සොයන්නා නැති වී ගිය විට පමණි දුක දුරවන්නේ විඳින්නා නැති වී ගිය විට පමණි එය සොයා ගිය හොත් ඔබට එය හමුවන්නේ නැත මන්ද සෙවීම පලිබෝධයක්ම වන නිසාය නොසොයන්න ඔබට එය ලැබෙනු ඇත එහෙත් මේ කරුණ තුළ ඇති අරුත සොයන්න එය සොයන්න ඉක්මවා යාමක් විය යුතුය දැන් ඔන්න අපේ අයට කිව්වහම නිරායාසයේ ඉන්න කියලා කිව්වහම අමු පුතඥයෝ ඔහි අබබ්බය වගේ ඉන්නවා නිවන් අවබෝධ වෙන්නේ නිවන් අවබෝධ වෙන්නේ ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕන මේ තමාගේ සාමාන්‍ය ජීවිතය කියලා කියන්නේ නිරායාසයක්ද කියලා නිරායාසය නොවේ මේ කතා කරන්නේ කොහොම ගැඹුරක් නිරායාසය අපි සොයාගත යුතුය ආයාසයෙන් නිරායාසය අපි සොයාගත යුතුය ආයාසයෙන් දුකෙන් වේදනාවෙන් ගොඩක් කැපවීම කරලා බුදු කෙනෙක් බලන්න මොනතරම් මේ නිරායාසයේ සොයා ගන්න මොනතරම් ආයාසයක් ඇතුවද කියලා ආයාසයෙන් තොරව නිරායාසයක්ද නැත භවයක් තියෙන නිසාමයි භව නිරෝධයක් තියෙන්නේ ඉතින් මම කියන්නේ පින්නතුන්ට මේ ධර්මයේ දැකලා මේ ආත්මෙන්න මෙතන ඉඳෙත්ත පෝච්චේලා ආයෙ උපදින්න නැතුව ඉන්න කියලා මම කියන්නේ. බෝසත්වරු ඉන්නවනේ. බෝසත්වරු වෙන්නේ අතටපත් නිවන් පසකට දා සසරට බැසගෙන Tamanට ඇති තාක්කල් අදිෂ්ඨාන කරගන්න පුළුවන්. Tamanට ඇති තාක්කල් අදිෂ්ඨාන කරනවා මම මෙන්න මේ කාලේ. ඔබට අවශ්‍ය නම් මහා පෘථුවේ අවසාන සත්‍යයත් නිවන් දක්නාතුරු මම නිවන් දකින්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. ලෝකෙත් සමු ගන්න නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. ඒක මහත්මෙක් කෙම කෙනෙක් ඉන්නෝ ලංකාවේ. එයා කියන ලෝකේ ඉන්න අවසාන සත්‍යයත් නිවන් දැන කෙනකම් මම නිවන් දකින්නේ නැහැ කියනවා. සමහර වෙලාවට ඔක්කොටම වඩා කලින් ඒ මනුස්සයා නිවන් දකින්න ඉඩ දෙනවා. මොකද දන්නවද? ලෙඩ ඇඳට වැටලා කෙඳිරි ගන්න වෙයි හම්බ වෙච්ච දවසේ ගියයි මං අර වචනේ අස් කර ගන්නවා කියලා. ඈ ඉතින් මම දවසක් මේ රෝහලේ ඉඳි නර්ස් කෙනෙක්ගෙන් මම ඇහුවා මේ ඔය නර්ස් නෝන මේ දැකලා තියනවද මිනිස්සු මැරෙනවත් දැකලා තියනවද කියලා ඇහුවා. මම දැකලා නැහැ, තාමත් දැකලා නැහැ, උපන් යන එකෙක් දැකලා නැහැ. ඒ ඊට පස්සේ නර්ස් නෝන මගේ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා කිව්වා, "හාමුදුනේ අර පල්ලෙහා වාට්ටුවේ විතර එක රැයකට 5 දිනක් විතර යනවා" කිව්වා. අද හදිසි අනතුරු තැන තියෙන්නේ. ඉතින් පහක් විතර යනවා කිව්ව එක රැයකට. මං කිව්වා දැනුත් ඉන්නවද යන කට්ටිය කිව්වා. ඊට පස්සේ කිව්වා අර තව එක්කෙනෙක් ඉන්නවා යන්න ඉන්නේ කියලා. ඒගොල්ලන්ගේ දරුවෝ හැමත් වට වෙලා ඉන්නවා, මං ගියා. ඉතින් වයසක තාත්ත කෙනෙක් ඉන්නවා. ඉතින් ඇති අඩි 6 මාරකස විතර පුතෙකුත් ඇවිල්ලා ඉන්නවා. මිනි අඬන්නේ ඔය හිටියා. මං කිව්වා ඇයි ඔයා දුක් වෙන්නේ නැත්තේ? දුක් විඳලා වැඩක් නැහැ නේ ආමඳුරනේ. මං ඇවිල්ලා තාත්තා ඉතින් ඔය බීලා බීලම නෙවෙයි ඔය තාත්තේ හදාගත්තේ. මුළු ඇඟම හෝදගෙන යනවා වගේ මුත්‍රා පිට වෙලා දියර වෙලා යනවා. මිනිස්සු අවතර බොන්නේ මුළු ඇඟේම දීස දිය වෙලා යනවා. ඉතින් මේ දුක් වෙන්නේ නැහැ ඉන්නවා. ඉතින් මම බලාගෙන හිටියා හිටියා මිනිහ මැරෙනකම් මිනිහ එළිය වෙනකම් මැරුන්නේ නැහැ නේ. ඉතින් මම පස්සේ ආවා එන්න වරක්. ඒක මම බලන් හිටියේ නිසාද දන්නේ නැහැ. ඉතින් මිනිස්සයව මැරෙන්නම තමයි දහනව නිකම් බොරුවට සේලයින් එකක් ගහලා ඔය තියෙනවා. ඉතින් වැඩන්නේ කොහොමද දිරා ගිහිල්ලා. ඉතින් ජීවිතේ කියන්නේ අන්න එහෙම අවබෝධ වෙන දවසක් එනවා. ප්‍රඥාහීන වුණාම ඔය හිතෙන දේවල් ඕවා ප්‍රඥා උදා වෙනකොට වෙනස් වෙනවා. නෙදාට තමයි අනේ මට අද නිවන් දකින්න නැත්තම් කියලා. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙලා තැවෙන්න එපා. ප්‍රමාද වෙලා තැවෙන්න එපා. අපේ රටේ දකින්න ගොඩක් ප්‍රමාද වෙලා තැවෙනවා සමහර උදවිය. ඡන්දෙ දෙන එක හොයාගන්න බැරුව ඡන්දෙ දීලා පස්සේ තැවෙනවා. ඈ ජීවිතේ කරුණු තේරුම් ගන්න බැරුව, පුජ්‍යලය තේරුම් ගන්න බැරුව පස්සේ තැවෙනවා. ඒස ප්‍රමාදයේ තැවීමට හේතු වෙන නිසා අප්‍රමාදීව නුවණ කල්පනා කරලා දිගපළල හොඳින් කල්පනා කරලා ඔය ඔළුවේ තියෙන මකුළු දැල් හොඳින් කඩලා පාදලා සුද්ධ පවිත්‍ර කරලා මැදලා ගන්න ඕන. නැත්තම් ඉවරයි. රටකට තීන්දුව දුන්නොත් රට ඉවරයි. තමන්ට තීන්දුව දුන්නොත් තමන් ඉවරයි. තමන්ගේ සසරට තීන්දුව දුන්නොත් සසර ඉවරයි. අඥානකම නිසා. අඥානකම නිසා, මෝඩකම නිසා අහිමි වෙන දේවල් පිනතුනි කොච්චරද? ජීවිතේ පවා අවස්ථානුකූලව තීන්දුව తీරන ගන්න දන්නේ නැති නිසා. අපි උදාහරණයක් වශයෙන් අපි කියමු, අපි ජල ධාරාවකට හසු වෙනවා, ගම් වතුරකට හරි හසු වෙලා ගහගෙන යනවා. තේරෙනා නේද? අපිට නුවණ තිබුණොත් තමයි ජීවිතේ බේරෙන්නේ. හැකියාව තිබුණොත් තමයි ජීවිතේ බේරෙන්නේ. කල්පනාව තිබුණොත් විතරයි ජීවිතේ බේරෙන්නේ. නැත්තම් අර ධාරාවෙන් බේරෙන්න පුළුවන්ද? මේ සංසාර සාගරෙත් එහෙමයි. මේකෙන් එගොඩ වෙන්න පුළුවන්කම තියෙන නුවණ තිබුණොත් විතරයි. නැත්තම් වැරදි තීන්දුවක් ගත්තොත් ඕන මෝරේ කාවි. ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ පින්නතුනේ තමන්ට හිතවාදී පිණිස සිතේ පහළ වෙන ධර්මද, අහිතවාදී පිණිස පහළ වෙන ධර්මද? අහිතවාදී ලෙස. එහෙමනම් මොන කෙනා ගැනවත්, මොන පැත්ත ගැනවත්, ගුරුවරයා ගැනවත්, ධර්මයේ ගැනවත් ද්වේෂය පහළ වුණොත් මේක මට අහිත අනර්ථයේ පිණිස පහළවන්නා වූ දෙයක් කියලා කල්පනා කරා. මං ඇවිල්ලා ඉන්නේ ජීවිත අවබෝධය කරන්න මිසක් ද්වේෂ කර කර ඉන්න නොවේ කියලා කල්පනා කරා. කරන්න. ඇලෙනවා නම් ඇලෙන්න ධර්මයට සබ්බ රතින් ධම්ම රති ජිනාති. ඇලෙනවා නම් ඇලෙන්න ධර්මයට ඇලෙන්න, සද්ධර්මයට ඇලෙන්න, වෙන දෙයකට ඇලෙන්න එපා. සද්ධර්මයට ඇලෙනවා නම් ඇති, සද්ධර්මයට ඇලුනහම දිනුමක් තියෙනවා පින්නතුනේ. ඉතින් අපි මේ ඇලිලා ප්‍රයෝජන අරගෙන ඒ සතුට භුක්ති විඳින්න, ඔබටත් ඒ සතුට ලබන්නට කියලා ආයාචනා කරමින් තමයි මේ ධර්ම දේශනා සිද්ධ කරන්නේ. ඉතින් ඔයයන්ට අගේ හිතෙන්නේ වැඩියෙන් මේක උජු වඩවන්න ඕන. අගේ කරනවා කියලා කියන්නේ උජු වඩවනවා. ඒ නිසා වැඩියෙන් උජු වඩවන්න ඕන, වැඩියෙන් උදාහරණයක් කියන්න ඕන. ඒක අවබෝධ කරගන්න නැත්නම් ඉරිසියා කරයි. නැත්තම් මේ කියයි ඔක බොරු කියන්නේ. ඒවත් කියයි. ඒක ඕන එක කියන් දීලා අපි මේක කොහොම අගේ කරන්න ඕන දෙයක්. දැන් නිර්වාණය පිළිබඳව හැමදාම ප්‍රාර්ථනා කරන නිර්වාණය ලිපිනේ දන්නේ නැහැ. ස්වර්ගයේ ප්‍රාර්ථනා කරන ස්වර්ගයේ ලිපිනේ දන්නේ නැහැ. ස්වර්ගය කරා ගමන් කිරීමට නම් ස්වර්ගයේ තිබෙන්නේ කොතනදයි ඔබ දැන සිටිය යුතුය. නිර්වාණය කරා ගමන් කිරීමට නම් නිර්වාණය තිබෙන්නේ කොතනදයි දැන සිටිය යුතුය. බොහෝ මිනිසුන්ගේ ගමන ඉලක්කයක් නොමැති බලාපොරොත්තුවක් වමනේ. මාහට ඔවුන්ට කියන්නට තිබෙන්නේ ඔබ සංසාරයේ අතරමං වූවන් නොවේද යනුවෙනි. ඇඩ්‍රස් දැන් නැතුව නිවන් දකින්න යන අයටයි ස්වර්ගයේ යන අයටයි මට කියන්න දෙන්නේ මොකද්ද දන්නවද? ඔබ සංසාරයේ අතරමං වූවන් නොවේද. ඔබ දාර්ශනිකයෙක් කවුරු හරි කියලා තියෙනවා කිසිදු මනුස්සයෙක් ස්වර්ගයට යන්නේ නැහැ කියලා තියෙනවා. මොකද හේතුව කියලා හෙවහම ඒකෙක්වත් ලිපිනේ දන්නේ නැහැ. ඇඩ්‍රස් එක දන්නේ නැති නිසා ඒගොල්ලෝ කිසි කෙනෙක් ස්වර්ගයට නිවනටවත් යන්නේ නැහැ. මට හිතෙන්නේ නැහැ මේ ඉන්න කෝටි 7-800න් 1000ක් ඕනනම් ඇති. ලිපිනේ හොයාගන්න ඕන. ලිපිනේ බොහොම මහන්සියෙන් හොයාගන්න ඕන. දැන් මේ ලිපිනේ තමයි අපි මේ සද්ධර්ම දේශනාවත් තුල කියන්නේ. ඔබ ඒක දක්ෂ ලෙස ඇහිඳ ගන්න හරියට ධර්මයකට ගලපලා. මේක අර යම්කිසි රසායනික පරීක්ෂණයක් වගේ දෙයක්. එක මොහොතකදී ඒ විශිෂ්ට නිර්මාණය ඔබ බලාපොරොත්තු වෙච්ච දේ සම්පූර්ණ කරගන්න මේ පරීක්ෂණාගාරේ තමා තුළ පරීක්ෂණාගාරේ හරි විමසිල්ලෙන් පරීක්ෂණයේ යෙදෙන්න. නිර්වාණය කරා ඔබට ගමන් කළ නොහැකිය. නිර්වාණය ඔබ කරා එනු ඇත. ඔබට තිබෙන්නේ යට පැමිණීමට සුදුසු පරිසරය තැනීම පමණි. එවිට නිරායාසයේ නිර්වාණය කිසිදු උත්සාහයකින් තොරව ඔබට ළඟා කරගත හැකිය. නිර්වාණය කරා ඔබට ගමන් කළ නොහැකි. නිර්වාණය ඔබ සොයා එනු ඇත. ආනහරේ දැන් එහෙමනම් ඇයි මේ මුළු ලෝකෙටම නිවන් අවබෝධ වෙන්නේ නැත්තේ කියලා ඇසුවොත් කියන්න තියෙන්නේ නිවන සොයනවා. නිවන සොයනවා කියන එකෙන් අදහස් වෙන්නේ මෙහෙමයි. ජීවිතේ සැනසීම සොයනවද නැද්ද හැමෝම? රස්සාවක් කරලා, ව්‍යාපාර කරලා, මහන්සි වෙලා ඔය ඔක්කොම කරන්නේ යම් කිසි නිවීමක් සැනසීමක් සෙවීම නොවේද? ඒකමයි නේද? එහෙනම් ඒකට අපි කියනවා නිවන කියලා. තමන්ගේ නිවන, තමන් දන්න විදිය නිවන. මොකෙම බලාපොරොත්තු තමන් දන්න විදියට නිවන් දකින. තන්න දන්න විදියට නිවන් සොයා ගන්න ඕන හොයනවා. නිර්වාණය කරා ඔබට ගමන් කළ නොහැකි. ඉතින් මේ ලෝකේ කවුරුත් නිවන කරා ගමන් කරන්න හදන්නේ ගමන් කරන්න බෑ. නිර්වාණය ඔබ සොයා එනු ඇත. නිර්වාණය ඔබ සොයා එනු ඇත. හැබැයි නිකන් එන්නේ නෑ. ඔබ ළඟ මොකද්ද තියෙන්නේ? සුදුසුකම් තියෙනවා. සුදුසුකම් තියෙනවා නම් නිර්වාණය ඔබ සොයා එනු ඇත. අපිට කරන්න තියෙන සුදුසු පරිසරය තැනීම පමණයි. එවිට નિરાයාසයේ නිර්වාණය කිසිදු උත්සාහයකින් තොරව ඔබට ළඟා කරගත හැකි. નિરાයාසයේ නිර්වාණය නිවන් දකින්නේ નિરાයාසයෙන්මයි. ආයාසයෙන් තොරවයි. ඉතින් මේක අවබෝධ කරගන්න මහන්සි වෙන්න, ලොකු ආයාසයක් දක්වන්න මේක තේරුම් ගන්න. මොකද්ද? නිවන් දකින්නේ નિરાයාසයෙන්මයි. මේක තේරුම් ගන්න ආයාසය දක්වන්න. දැන් નિરાයාසය කියන වචනේ තුල ඉන්න එකද අපි කරන්න ඕන? નિરાයාසය කියන ප්‍රායෝගිකත්වයේ ගොඩනගන එකද කරන්න ඕන? ප්‍රායෝගිකත්වයේ ගොඩනගන්න ඕන. නමුත් මිනිසුන් નિરાයාසය කියන වචනේ අහනවා, නමුත් નિરાයාසය තමා තුල නැහැ. එහෙනම් අපි පින්නතුනේ નિરાයාසයේ ප්‍රායෝගිකත්වයේ ගොඩනගන්න ඕන. දැන් මේ දැන් ගොඩනගා નિરાයාසයේ ප්‍රායෝගිකව ගොඩනගා. හැබැයි කොත්තනක හරි අහුමුල්ලක ආයාසයක් තියනවද කියලා බලන්න, ඒ පොඩි හෝ ආයාසයකට හසු නොවන්නට වග බලා ගන්න.
පින්නතුන්ට ඔය નિરાයාසයේ ගොඩනගන විදිය තේරෙන්නේ නැති හින්දා අපි උදාහරණ වලින් පෙර අපි දේශනාවල මතක් කරලා තියෙනවා අර ජල බකට් එකේ කතාව. දැන් ජල බඳුනක් අපි ඔසවාගෙන යනකොට ඒක රැලි නගිනවා. ගැස්සෙනවනේ. ඔව්. දැන් අපි මේ ජල බඳුනේ ගැස්සිල්ල නතර කරන්න ඕන, රළ නතර කරන්න ඕන. දැන් අපි මොකද්ද කරන්නේ? ඒ ජල බඳුන බිමින් තියලා අතින් මෙහෙම තියලා නතර කරනවද? නෑ නේ.
තියල පාඩුවේ ඉන්නවා. ඒක මොකද වෙන්නේ? ජලබඳු මෙහි ඒ වේගය රළ සංසිඳී කියලා සම්පූර්ණයෙන්ම සංසිඳී යනවා. අප ළඟ සංසිඳීම නැත්නම් කොතනක හරි යම් වරදක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. අපි දන්නවා කෑම රස නැත්නම් මේකේ කොතනක හරි වරදක් තියෙනවා කියලා ඒක තේරුම් ගන්නවා. මොනවා හරි જાතියක් වැඩි මේකේ අඩුයි කියලා. එතකොට ඒ දේ අපිට එකතු කරන්න පුළුවන්. ඒ වගේම වාහනයක් පන ගැන්වෙන්නේ නැත්නම් අපි දන්නවා මේකේ කොතනක හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේක පණ ගැන්නේ නැත්තේ කියලා. අන්න ඒ වගේ තමයි. එතකොට අපි මේ විද්‍යුත් උපකරණවල නම් පාස්වර්ඩ් එකක් යොදද්දී ඒක වෙන්නේ නැත්තම් අපි දන්නවා කොතනක හරි මේකේ වරදක් තියෙනවා. හරියට ගැළපීමක් නැතියක් තියෙනවා. ඒකයි මේ ඕපන් වෙන්නේ නැත්තේ කියලා දන්නවා. ඒ වගේ තමයි පින්තුණි අපිට නිවැරදි ශාන්තිය නිර්වාණය සාක්ෂාත් වෙන්නේ නැත්නම් අපේ මානසික කොතනක හරි දුර්වලතාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිවැරදිවම මනස පිහිටවන්නට කියා දුන්නු ආකාරයට මනස පිහිටවලා නැහැ. නිවැරදි ආකාරයට මනස පිහිටවලා නැහැ. ඔබ හඳුනා ගන්න ඔබ තුල තියෙන ධර්මය, ඔබ හඳුනා ගන්න ඕන ආනන්ද හාමුදුරන්ගේ ධර්මයවත් බුදු හාමුදුරන්ගේ ධර්මයවත් නෙමෙයි. ඔබ හඳුනා ගන්න ඕන ඔබ තුල තියෙන ධර්මය. බුදු කෙනෙක් ලොව පහළ වුණත් නැතත් ඔබ තුල ධර්මය ඔබ ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ ධර්මයේ දේශනා කළත් නැතත් ඔබ ළඟ තියෙන ධර්මය ඔබ ළඟ තියෙනවමයි. අන්න ඒ ධර්මයයි දේශනා කරන්නේ. ධර්මයෙන් සද්ධර්මයෙන් දේශනා වෙන්නේ ඒක ඔබ ළඟ තියෙන ධර්මය නිසා. ආනන්ද හාමුදුරන්ගේ බණ නෙවෙයි ඔබ කවදකරි අවබෝධ කරගන්නේ. ඔබ ළඟ තියෙන ධර්මය ඔබේ සිත, ඔබේ සචිත්ත පරියෝදපනා, ඔබේ සිත මනාව ධම්මණය කර ගැනීම නිසා ඔබ කරගන්නේ. ආනන්ද හාමුදුරන්ගේ බණවත් බුදු හාමුදුරන්ගේ බණවත් නෙමෙයි. කාට වුණත් කියන්න තියෙන ලෝකේ ඕන ආගමිකයෙකුට කියන්න තියෙන්නේ බුදුහාමුදුරන්ගේ බණවත් ආනන්ද හාමුදුරන්ගේ බණවත් නෙමේ. ඔබේ හිත ඇතුලේ තියෙන බණමයි ඔබ ඉගෙන ගන්නෙ. අවබෝධ කරන්නේ ඔබ ලබන ශාන්තිය අපිට ඇති ප්‍රයෝජනයක් නෑ. ඒක ඔබේම යහපත උදෙසා පවතිනවා. එච්චරයි. දැන් අපි ඇත්තන්ට සිහිය පවත්තන්න සිහිය වැඩි වෙලා තියෙන මේ ඇත්තන්ට දැන් සිහිය නැති කරන්න ඕන. සිහිය නැති වුණොත් හොඳ, සිහිය තිබුණොත් හොඳ. නෑ උත්තරයක් දෙන්න බා. බලන්න සිහිය නැති වෙන්න ඕන කියන අය අතොස්සා අන්න බාගෙට භාගයක් ඉන්න සිහිය නැති වෙන්න ඕන කියන. ලෝකෙටම කියන්න ඕන මේට එන්න කියලා. කට්ටිය බලන්න ඕන මේ සිහිය නැති කරගන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා කියලා. දැන් බලන්න උදෑසන වෙනකන් අපි නිදාගත්තා නින්දේ. එතකොට දැන් අපිට සිහිය තිබුණේ නැහැ, සිහිය තිබුණේ. ඒ නිසා සැනසෙල්ලි අනේයෝ සැනසෙල්ලි හිටපු කාලය. ඒකනේ කට්ටිය මේ නිින්ද ප්‍රාර්ථනා කළ බොහොම මාරුවෙන් ලබන්නේ නිකන් නිවන් දැක්කා වගේ. ඕ සාහනයට පත් වෙන්නේ මේ නිදා ගැනීම සිහිය නැතුව ඉන්නේ. ඊළඟට ওই මද්රව්‍ය එහෙම පානය කිරීමනොත් කරන්න මොකද ඒගොල්ලෝ? සිහිය නැති කරගන්න එක. මොකක්ද මේ සිහිය සිහිය කියලා කියන්නේ? මේකේ තියෙනවා පින්නතුනි සිහිය සිහිය කිව්වම දෙකක්. ලෞකිකව ගමන් කරන සිහියක් තියෙනවා, ලෝකෝත්තරව ගමන් කරන සිහියක් තියෙනවා. එතකොට අර ලෞකිකව ගමන් කරන සිහියේ ස්වභාවයන් එකක්වත් නැති නිසා අර වචනේ දුවත් හරි සිහිය නැතුව ඉන්නවා කියන එක. එතකොට ලෝකෝත්තර රටාව යම් ආකාරයකට අවබෝධ වෙන්න උපකාරක ශක්තියක් තියෙනවා. නමුත් වචන වලින් බැලුවොත් නම් ඕ ඒක වැරදි වගේ අදහසක් එන්නේ. ඒකේ වචන වලින් බැලුවොත් සිහිය නැතුව ඉන්නවා කියලා කියන්නේ ඒ මනුස්සයට සෙරපු දෙක මතක නැහැ, කුඩේ මතක නැහැ, යන එන පාර මතක නැහැ, දිවත මතක නැහැ, ওই වගේ එකක් තමයි මතක් වෙන්නේ. නමුත් එතන තියෙන්නේ ඇත්තටම සිහිය නැතිවීම නෙමෙයි, සිහිය අවුල් වීම නේ. සිහිය අවුල් වීම තියෙන්නේ, සිහිය තියෙනවා, සිහිය අවුල් වෙලා සිහිය ක්‍රමානුකූල නැහැ. එතකොට සිහිය නැතිවීම කියන කීට වඩා එහාට ගිහිල්ලා ගැඹුරු අරුතක් ගෙනල්ලා දෙන කාරණයක්. ඒ නිසා අපේ මේ ප්‍රවීණ බොහෝ බණ ධර්ම බොහෝ කාලයක් ධර්මය අහන බොහෝ ස්වාමීන් වහන්සේලාගෙන් බණ ධර්ම අහලා නායක හාමුදුරුවන්ගේ ආග මහා පණ්ඩිත ස්වාමීන් වහන්සේලාගේ රටේ ලෝක ජනප්‍රියම හාමුදුරුවන්ගේ බණ අහලා අහලා තමයි ඔය කියන්නේ දැන් සිහිය නැතුව ඉන්න ඕන කියන්නේ. ඉතින් ඕව කිව්වහම මට සමහර අපේ ඉන්න මේ මෝඩ පුහුදුන් හාමුදුරුවරු එහෙම ඉන්න සමහර ඒගොල්ලෝ කියනවා මේ අපේ අහිංසක බෞද්ධින් නොමග යවනවා කියලා. බලකොට මේගොල්ලෝ මාව නොමග යවන්නේ. ඉතින් ඒගොල්ලන්ට කියන්න ඕන ගිහිලා අපි හාමුදුරනේ අහිංසකත් නැහැ, මේ අසරණත් නැහැ, අපි හොඳට ජීවත් වෙන අය. මේ ඒ ගැන ඔබ අහලා කලබල වෙන්න එපා, අපේ අහිංසක ගමී අපි කරගන්න කියලා. ඉතින් ඒ වගේම මමත්වයේ නැති අවස්ථාව නිර්වාණයට පැමිණීමට හොඳම අවස්ථාවයි. මමත්වය යනු ක්‍රියාවයි, මමත්වය යනු ඔබගේ තීරණය තීරණයයි, මමත්වය යනු ඔබව මුලා කරන්නයි මුලා කරවන්නයි. ඔබ මමත්වයට එරෙහි නොවිය යුතුය, ඔබ මමත්වයට එකඟද නොවිය යුතුය. මමත්වය මගහරිනා ක්‍රමවේදය දැන් ඔබට යාන්තමින් හෝ වැටහෙනවා ඇතැයි අප සිතමු. ලස්සන වැකියක් නේද පින්නතුනේ? ඒක හොඳ අවස්ථාවක්. මොකද්ද? මමත්වයට විරුද්ධ වෙන්න යන්න එපා. තේරුණා නේද? මමත්වයට එකඟ වෙන්න යන්න එපා. තේරුණා නේද? දැන් ඔය සමාජයේ ඉන්න සමහර නැන්දම්මල ලේලි අතර වෙන්නත් පුළුවන්, සමාජයේ යම් යම් පුජ්‍යල අතර වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ට පොඩි කොක්කක් ඇද ගන්න උවමනා වුණා මොකද කරන්නේ? ඔව්, පොඩි අසාධාරණයක් කරේ, පොඩි දෙයක් කරේ, පොඩි හින්ට් එකක් කරේ ගන්නවා. ගැව්වහම ඒගොල්ලොත් එක්ක එරෙහි වෙන්න ගියොත් මොකද වෙන්නේ? අපි ඒගොල්ලන්ගේ උපායට අහු වුණා වෙනවා. ඒත්තොට එකඟ වෙන්න ගියොත් මොකද වෙන්නේ? ඒත් අපි ඒ උපායට අසුණා වෙනවා. දැන් තමන්ගේ මමත්වයට විරුද්ධ වෙන්න ගියොත් මොකද වෙන්නේ? මමත්වයට අසු වෙයිද නැද්ද? දැන් අවබෝධයෙන් කියන්නේ මමත්වයට විරුද්ධ වෙන්න ගියොත් මමත්වයට අසු වෙයිද නැද්ද? කොබලන් අසු වෙනවා කියලා අයත උසන්. සෑහෙන අයට ඒක තේරෙන බොහොම හොඳයි. මමත්වයට විරුද්ධ වෙන්න කියොත් මමත්වයට හසු වෙනවා. මමත්වයට එකඟ වෙන්න කියොත් තේරෙනවා. එහෙමනම් මේ එකඟ වීමත් විරුද්ධ වීමත් මේ ද්විත්වයම තියෙන්නේ මමත්වය තුල තියෙන්නේ. දැන් බණ කියන්න ඕනේ මේ අය දන්නවා වැඩේ. දැන් තේරෙනවා. ඒකින් පින්නතුන් හොඳට නිරායාසයෙන් මතු කර ගන්න පුළුවන්නේ. ඔය කරුණ ඔළුවේ තියනවා නම් හදවතේ නිරායාසයෙන් මතු කර ගන්න පුළුවන්. හදවතෙන් තමන්ගේ සිතෙන් එන්නේ අන්තගාමීදී මේ මහා ප්‍රඥා බලය මේ විදියට දිනු වෙලා තියනවා නම් අර අන්තගාමී මාර් බලවේගයේ සුණු විසුණු කරන්න පුළුවන්. ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි. මෙතන විද්‍යාව, ඔය තියෙන විද්‍යාව, ඔක තමයි ඇත්ත. ඇත්ත තියෙනකොට අවිද්‍යාව පහළ වෙන්නේ නැහැ. ඒක සුදු විසුණු වෙනවා. දැන් ඔබට යාන්තමින් හරි මමත්වයෙන් ගැලවෙන මාර්ගය වැටහෙනවා ඇතයි අප සිතමු. ආශාවය, ආශාව යනු ආයාසය යොදා යමක් කරන්නේද, කියන්නේද, සිතන්නේද, මෙහෙවන්නේද? එයයි ආශාව යනු යමකට ඇති රුචිකත්වය පමණක් නොවේ, පිළිකුලද ආශාවේ කොටසකි. ආශාවෙන් තොරවීම යනු යමක් ප්‍රතික්ෂේප කිරීම නොවේ, ආයාසයෙන් නිදහස් වීමයි. ආශාවෙන් තොරවීම යනු යමක් ප්‍රතික්ෂේප කිරීම නොවේ, ආයාසයෙන් නිදහස් වීමයි. එවිට ඔබ ආශාව නැත්තේ ප්‍රයයි කිව යුතුය. දැන් ඔන්න ගොඩක් අය අහනෝනේ ආශාව, ආශාව කියන්නේ මොකක්ද කියලා. මම ආස කරනවා, එහෙම නැත්නම් කැමති වෙනවා. ආශාව කියලා කියන්නේ ආයාසයේ යොදා යමක් කරන්නේද, කියන්නේද, සිතන්නේද, මෙහෙවන්නේද? එයයි ආශාව. දැන් ඔබ වාඩි වෙලා ඉන්නේ ආයාසයෙන් නම් එහෙනම් ඒකත් ආශාව. එයි අපි ආයාසයෙන්. දැන් බුදුවරු ආයාසයෙන් නෙමෙයි මේ බුද්ධ චර්යාව පැවැත්ම තිබුණේ. එතකොට මහරහතන් වහන්සේලා තුල ඒ පැවැත්ම තිබුණත් පින්නතුනි ආයාසයෙන් නොවිය තිබුණේ ඒක නිරායාසයෙන් පැවතුනේ. ඉතින් අපි ධර්ම දේශනාවක් වුණත් පවත්වනකොට ඒ ආයාසයෙන් පුල් කඩනවා වගේ කිඩි කිඩි ගන්න කරන්නේ නැතුව නිරායාසයෙන් බලාගෙන යන්න දෙනවා. තමනුත් එක අවසන් වෙනතුරු තේරුම් කර ගැනීම සඳහා තීරණයකට නොපෙමින අවසානය දක්වා විදර්ශනා කරන්න. තීරණයකට පත් වුණොත් මම මෙන්න මෙහෙමයි ඉන්නේ කියලා වෘතයක් හදාගත්තොත් ඉවරයි පින්නතුනි. එහෙම වෘත හදාගන්න එපා. විදර්ශනාව කියන එක නිරන්තරයෙන්ම පවත්වා ගන්න ඕන පරිපූර්ණත්වයට පත් වෙන තුරුම. එතකොට ආශාවේ කොටසක් තමයි පිළිකුල. දැන් පිළිකුල් කරන දේවල් අපේ අය ආශාව ගණයට දාලා නැහැ. සමාජේ පුරුදු වෙලා නැහැ පිළිකුල ආශාවක් ගණයට දාන. පිළිකුල කියන්නේ ඒකේ ආශාවේ තවත් පැත්තක්. ඒ නිසා පිළිකුල් කරන අය නිවන් දකින්නේ නෑ පින්නතුනේ. පිළිකුල ඔළුවේ මතක තියාගත්තොත් මොකද වෙන්නේ? පින්නතුනේ ඊළියක් දැක්කා. බුදුහාමුදුරුවෝ වඩින්දි මග ඉන්න මඩ ගොඩේ බැහැලා ඉන්න ඊළියක්. බුදුහාමුදුරන්ට සිනහ පහළ වුණා. පොඩි සද්දේකුත් එක්ක සිනහවක් පහළ වෙනවා කියලා තමයි දේශනා කරන්න බුදුරජාණන් වහන්සේට. පොඩි මොයෙන් සද්දේකුත් වෙනවලු. සිනා පහළ වුණා. උදාහරණයක් ආනන්දේ අර ඊරිය දැක්කද? ඔව් සායි. ඔය ඊරිය ඉස්සර මේ ගමේ හිටපු ලොකු ධන සිටු පවුලක හිටපු කුමාරිකාවක්. මේ ඉන්න නිගණ්ඨයෝ ටික එකතු කළා මේ අර කුමාරිකා ඊරිට ඉගෙනුවා පිළිකුල. ලේ ඇට මස් නහර පණු කැදිලි ඔළුවේ තියාගෙන භාවනා කරා. එතකොට කොහොමද ගති නිමිති චුති නිමිති හැදුනේ? මඩ ගොඩවල් අසූචි ගොඩවල් තමයි එයාගේ ඔළුවේ තියුනේ. ජීවිතේ මේක අසූචි කලයක් කියලා හිටියා. පිළිකුලෙන් මෝක්ෂය ලබන්න පුළුවන් කියලා ගෑනු හැමදේම දැක දැක පිළිකුල් කරා. පිරිමින් පිළිකුල් කළා, ගෑනු පිළිකුල් කළා, තමන්ගේ ශරීරෙත් පිළිකුල් කළා. තනිකර සංඥාවේ මොනවද පිරුනේ? අසූචි ගොඩවල් ටික. මලාස පස්සේ අසූචි ගොඩේ පෙරලි ඉන්නවා. එතකොට අපිට දුක හිතෙනව නේද? අපිත් බෞද්ධයෝන්ගෙන් 150ක් විතර හොමයන් නැති කියලා. මේ සංඥාව පුරවගන්නේ මොකෙන්ද? එතෙන්ට යනවා. ගති නිමිති හැදෙන්නේ එතනේ. ගති නිමිති හැදෙන්නේ එතන. පිනතුනේ මෝහයෙන් අන්ධකාර වෙච්ච ලෝකයක තීන්දු තීරණ ගනිද්දි අනේ අපිට දුර්ලභව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ ධර්මය අසෝනු නිසා සැනසිල්ලේ ඉන්න නැත්තම් අනිත්‍ය මොක්කම අගාදේ. අපි වුණත් අගාදේ. තථාගත ධර්මයේ හසු නොවන්නට අගාදේ. එනිසා පින්නතුනි තථාගත බුදුහාමුදුරන්ට මං උදේ හවස මහා පෘථුවියම පූජා කරමි, පූජා වේවා කියලා හිතනවා. එතකොට රන් රිදී මුතු මැණික් පිච්ච මල් නිලුම් මල් මාණික් මල් ඔක්කොම ටික පූජා වෙනවා. නිකම් බොරු නෙවෙයි, මහා පෘථුවියම බන්දේසික තියෙන පූජා කරනවා. ඉතින් උන්වහන්සේ කියන දේ ඊළඟට අහගන්න පුළුවන් බණපදේ. ආනන්දේ මං ඕක අයින් කරලා ගොඩක් කාලයක් කියලා. ඕක පය පිහිටාන පාවිස්සක් තරමටම වටින්නේ ආනන්ද කියලා. ඊට පස්සේ කියලා එහෙසේමයි ස්වාමීනි මම මේක අහකින් තියලා දෙන්නම් කියලා ඉතියාගෙන ඉස්තින්නේ. තියලා දෙන්නයි තියෙන්නේ. දොරට අඩේකට හරි මේක තියාගන්න පුළුවන් නම් තියාගන්න කියලා දෙන්නයි තියෙන්නේ. ආශාවෙන් තොර වීමට නම් පින්නතුනේ අපි ප්‍රතික්ෂේප කිරීමෙන් අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. අපි ආයාසයෙන් නිදහස් වෙන්න ඕන. එවිට ඔබ ආශාව නැතිකෝ යයි කියල යුතුයි. ආයාසය නැත්තන් ඒ ආශාව නැති කෙනෙක්. ආයාසය නැත්තම් ආසාව නැති කෙනෙක් වෙන්න තුනේ. ආසාව නැත්තම් ආයාසය නැත්තම් ආසාව නැහැ. සෑම ආසාවක්ම පවතින්නේ ආයාසය කියන ඉන්දනේ. ඇදගෙන යෑම කියන එක සිද්ධ වෙන්නේ එතනනේ. මේ දේවල් භෞතිකව නම් කරන්න යන්න එපා. ඒ භෞතිකව කරන්න උගන්නපු නිසා ඒක ඒ විදියට ගත්ත නිසා පරමාර්ථය මුළු මහත් ජාතියක් වෙනසෙනවා. ඔව් ඉතින් වෙස්සන්තර රජුරෝ දුන්නා නේද මේ තමන්ගේ බිරිඳ පවා දන් අපිත් දෙනවා කියලා තමන්ගේ ගෑණි යවනවා ඉරානෙට. දැන් අර ඉරානෙට ගහනකොට දැන් අරන් වරේ කුහිලා. ගෑණියෙක් නඩත්තු කරන්න බැරි මිනිහෙ මොකට කතාද බැන්දද? උන්ගේ ටවුම මැද තියලා සරම ගලවන්න ඕන. මොකද හරි පිරිමින්ද කියලා හොයාගන්න. ගෑණි රට යවලා හම්බ කරන මිනිස්සු ඉන්නව නේද? තමන්ගේ පුළුවන් නම් ටවුම මැදට ගෑනලා සරම උදුරන් දුවන්න ඕන. සරම හරි කලිදම හරි යන්න පුළුවන්. එතකොට හොයාගන්න පුළුවන් වටේටම මො පිරිමින්ද ගෑණියෙන්ද කියලා. එන්නේ නැත්නම් අපෝසකවි කියලා. ඉතින් එච්චරයි කියන්න තියෙන ජාතියකට ඒ වගේ ආවලම් වැඩ කරන පාතමික මිනිස්සුන්ට. ඒ වගේ මිනිස්සු මහා අඩු කුලේ මිනිස්සු හැටියට සලකන්න ඕන. ඔය දුප්පත්කම ඇති වෙලා තියෙන්නේ මේ බේබදුකම නිසා. වෙන කිසිවක් නිසා නෙවෙයි. නූගත්කමයි දුප්පත්කමයි මෝඩකමයි එකට තියෙන්නේ වෙනසනේ. උගත්කම තියෙනවා නම් නිර්මාණශීලීත්වයේ තියෙනවා නම් මේ පොළොවේ පස් තියෙනවා ලෑලි කෑලි හතරක් මෙහෙම කරලා රවුමක් හතරක් සෙන්න ගහලා හදාගත්ත ගමන් ගඩොල් කපන්න පුළුවන්. එතන සල්ලි ඕනේ ඔය තියෙන බෝඩු කෑලි හතරක් එකතු කරලා මෙහෙම අච්චුව හදා ගන්න පුළුවන්. පයින් පැටි බාගල අනන්න පුළුවන්. කැලේ තියෙන දර ටිකක් හොයලා වුණා පුච්චන්න පුළුවන්. ඒක විකුණන ගමන් වාහනයක් ගන්න තරමට සල්ලි තියෙන බඩල් පෝරමා විකුණ ගත්තොත්. ඒ එහෙම රටක් ගහේ තියෙන ගස් කෙඩි ටික කඩලා විකුණන්න උනත් පුළුවන් මොනස. ඒ නිසා මිනිස්සු අගේ කිරීම ගණන් මහතක්ද ජීවිතේ තෝරු තේරුම් ගන්න ඕන. ඊළඟට මේ භවයේදී ධර්මයේ අගේ ගන්න හදන්න නැතුව භෞතික දෙයට ඉඩ දීලා ඉන්න එකත් ඒකත් අභාග්‍යය. ඒකත් අභාග්‍යය. කොටිම කියතොත් මනුස්ස භාවයේ නිවැරදිව උප්පත්තිය ලබල නැහැ සද්ධර්මය අවබෝධ නොකළ කිසි කෙනෙක්. ඒ මනුස්ස ශරීරේ ලැබුවට මනසින් මනස උසස් කියන தත්ත්වයේ උප්පත්ති භාවයේ ලබල නැහැ. ඒක පිළිගන්නවද? ධර්මය අවබෝධ කර නොගත් සියලු දෙනාම මනුස්ස ශරීරයේ උප්පත්ති භාවයේ ලැබුවට මනුස්ස කියන මානසිකත්වයේ උප්පත්ති භාවයේ ලබල නැහැ. ලබන්නේ මනස උසස් කරගත් දවසට. කියන්නේ ලෞකිකත්වයෙන් එහාට ගෙනියපු දවසට. ඉන්ද්‍රයන් වලින් එහාට ගෙනියපු දවසට. මේ දහම තේරුම් ගැනීමට හැකිවන්නේ විශිෂ්ට ඥාන දර්ශනයක් ඇති අයට පමණි. ඔබ මෝඩයෙක් නම් ඔබට මෙම දහම ගෝචර නොවනු ඇත. මේ අපගේ සද්ධර්ම දේශනා විවේචනය කරන ඔක්කොම ටික අයිති වෙන්නේ මෝඩයෝ ගණේට. බුදුහාමුදුරන්ගේ ධර්මය ඔක්කොම විවේචනය කරානම් කලේ මෝඩයෝම විතරයි. මෝඩයෝම විතරයි පින්නතුනේ. එහෙනම් සද්ධර්මය අවදාමත් මෝඩයන්ගේ ගැරහීමට ලක් වෙනවා. ඉතින් මේ මෝඩයන්ට මෝඩකම් කරගන්නට කරන්නද? දෙවියනේ සුවි ස්වභාවය. ඔබ සැබවින්ම මෝඩයෙක් නම් දැන් ඔබගේ තරහව නැගෙමින් සිත තුළ ඇති බව ඔබට දැනෙනු ඇත. මෙය විශිෂ්ටයන්ගේ ධර්මයි. නිර්වාණ ධර්මයේ අනු මානව ඥානයේ උච්චතම අවස්ථාවයි. එයට ඉහලින් හෝ පහලින් කිසිවක් නැත. එබැවින් එයට ස්ථාවරයක් නැත. තිබෙන්නා තැනක් නැත. පවතින්නා හැඩයක් නැත. එය වෙනස් කිරීමට හෝ නැති කිරීමට කිසිවකට නොහැකිය. එනම් නිරායාසේ නිර්වාණයයි. පින්නතුනේ ධර්මයේ රස උද්දඬු වල රසට වඩා රසයි. උද්දඬු කාලා දෙනවා. දැන් අපේ ගම්පලාතේ සේවන ගලපැත්තේ ඉන්නේ. මහා උද්දඬු තියෙන. ඉතින් ට්‍රැක්ටර් වල ගෙනියනවා, පේනවා. අයිනේ ගසුත් තියෙනවා. ඕනම් කකුලෙන් දෙයක් ගාලා කඩාගෙන කඩින්ම පොදු අරගෙන රස බලන්න පුළුවන් උද්දඬක. ඒක හරි රසවත්. ඇත්තොත් එහෙම කාලා නැත්තම් ඔය කඩේ හැටි දෙන දණ්ඩක් කරගෙන නිකන් ඒක පිහියෙන් ඔයලා කාලා හරියන්නේ නැහැ. කෙලින්ම කටින් පොතු ගහන්න ඕන. තේරෙනා නේද? තට්ටික කඩා ගන්න නැතුව. එතකොට තමයි ඒක දිහා රහ තියෙන්නේ. පෙරගෙඩියක් කපන් කරනවා වගේ නෙමෙයි පිනතුර. පෙරගෙඩිය ගෙඩිය පිටින් කන්න ඕන. ඒක තමයි තියෙන අමුතුම රහ තියෙන්නේ. ඉතින් ඒ වගේ පිනතුනේ නොයෙකුත් රස වර්ග තියෙනවා. ඒ සියලු රස පරදන රසය ධර්ම රසය. ඉතින් මේ ධර්මයේ කියන්නේ පිනතුනේ මං ආසාවෙන් බන කියන්නේ මං රස විඳිනවා මේක. ඒක රස විඳිනවා. ඉතින් ධර්මයේ දේශනා කිරීම වෙහෙසක් නෙමෙයි, අපහසුයක් නෙමෙයි. මනසට උගුරුට අපහසුයක් වෙන්න පුළුවන් මේ මයික් වලින්. එහෙම මේ කට වේලවන ගතියක් ඇති කරනවනේ. අපි මේ තියෙන ජල වාෂ්ප ඇදලා ගන්නවා. මේ එතකොට මේ වෙහෙසක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් නෑ වෙනස. ධර්ම රසය. ඒ වගේම මෙහෙට එද පිළතුන් ඕම නිස්සාරණ අධ්‍යාසයෙන් කරුණාවෙන් දයාවෙන් ධර්මයේ ශ්‍රවණය කරන අය ඒ ධර්ම රසයේ භුක්ති විඳිනවා. සුළු සුළුවෙන් හරි ඒ ධර්ම රසයේ භුක්ති විඳින්න මම පෙනුතුන් මහන්සි වෙන්න ඕන. ඔබ විසින් කළ යුතු වන්නේ වඩ වඩාත් ඔබගේ ශක්තිය හා දර්ශන ඥානය පිළිබඳව විශ්වාසය ඇති කර ගැනීමයි. කෙටියෙන්ම කිවහොත් කිසිදු බලවේගයකට නොඇති ජය ලබන එඩිතර භාවය මනස තුළ ජනිත කරගෙන නොසැලී වඩ වඩාත් නිරායාසයෙන් දහම සොයා යා යුතුයි. උජුපටිපන්න භාවය කියලා කියන්නේ මේකට. සංඝ ගුණවල කියලා කියන්නේ උජුපටිපන්න භාවය. පින්නතුනි මොනම බලවේගයකටවත් කියන වචනය මෙතන යටලා තියෙනවා. මොනම බලවේගයකටවත් නොවැටි ජය ගන්න බලයක් තියෙනවා. තේරුණා නේද? මොනම බලවේගයකටවත් වැටෙන්නේ නැති වෙනවා. ඉතින් දවසක් බුදුහාමුදුරු කොසල් මහරජතුමාගේ බලවේගය හොයලා බැලුවා. මහරජ නැගෙනහිර දිශාවකින් විශාල කන්දක් පෙරලගෙන ආවොත් මොකද කරන්න කියලා ඇහුවා. කොස්වාමීනි බස්නාහිරට දුවනවා. බස්නාහිරෙන් ආවොත් විශාල කන්දක් පෙරලගෙන මොකද කියලා. මං එවුනොත් දකුණට දුවනවා කිව්වා. දකුණු දිශාවෙන තුකු කන්දක් පෙරලගෙන ආවොත් මොකද කරන්න කියලා. වම් පැත්තට දුවනවා කිව්වා. වම් පැත්තට ලොකු කන්දක් පෙරලගෙන ආවොත් මොකද කරන්න කියලා. අන්න මහරජා කිව්වා මොකක් කරන්න හම්බෙන්නේ, කරපු පිනක් පවම් මතක් කරගෙන ඉන්න තමයි සිද්ධෙන්නේ කියලා. එහෙම වෙන්න බෑ. කොසල් මහරජට තිබ්බේ නෑ නියම වීරය. ඒක නිසා යක අම්බලමක මලේ නියම වීරිය තිබෙන්නේ නියම වීරිය තිබෙන්නේ. එස සැබෑ වීරිය තියෙන්න ඕන, සැබෑ දර්ශනය තියෙන්න ඕන. අර සුනාපරන්ත දේශයට ගියපු මේ හාමුදුරුව වගේ මේ කිසි දෙයකට නොසැලෙන ගුණයක් තිබුණා. එහෙම යටපත් කරන්න දෙන්න බෑ. කිසි දෙයකට ඒකට යටපත් වෙන්නේ නැහැ. දැන් ලෝකෙ තියෙන ලොකුම බලවේගයකට තමයි යටපත් වෙලා ඉන්නේ. මොකද ලෝකෙ තියෙන ලොකුම බලවේගය මහා කඳු නෙමෙයි, මහා කඳ තමයි තමන්ගේ මමත්වේ. මමත්වයට යට වෙලා චප්ප වෙලා ඉන්නේ. ලෝකේ තියෙන ලොකුම බලවේගය මමත්වය, මඤ්ඤමානය, සක්කාය දිට්ඨිය. ලෝකේ තියෙන ලොකුම බලවේගයට යට වෙලා ඉන්නේ වෙනසුනේ. ඕකෙන් ඉතින් නැගිටින්න ලෝකෙ කිසි දෙයකට බය නැන් නැගිටින්න. අඩුම තරමේ මරණයටවත් බය නැති වෙන්න ඕන. මැරෙන්නවත් බය නැති පෞරුෂයක් තියෙන්න ඕන. හැමෝටම බය නැහැ, සමහර අය මැරෙන්න බයයි. එහෙමයි. මරණය කියන මෙහෙම ඉරක් රේඛාවක් තියෙනවා නම් ඔබ ඒක පහු කරගෙන යන්න ඕන නිවන් දකින්න. ඇයි එහෙම එහෙම කතාවක් කියන්නේ? පිටුතේ මරණය කියන කේදිනේ අපේ ආත්ම සෙනෙහය කියන එක අවසන් වෙන්නේ එතනනේ. එතකොට ඒක අපි මනසින් අත්විඳිනවා. එතෙන්දී නිර්භයත්වය ඔබට තිබුණොත් තමයි පහසුවෙන්ම සත්‍ය අවබෝධය සිදුවන්නේ. එහෙනම් මරණය ඉක්මවා තමයි සත්‍ය අවබෝධ කරන්නේ. ඔබ බලන්න මැරෙන්න බය නැති අය අතෝස්සන් බලන්න. බලනකොට ඔක්කොම බය නැහැනේ. එන්න කියන්න ඕන සහරාට. බය බෑ, ඇවිල්ලා ඉන්නවත් දන්නෙත් නැහැ. අපෙන් හම්බ වෙන අනිත් ආගමිකයන්ට තියෙන දයාව, ආදරය, කරුණාව කවම දහකවත් බෞද්ධයන් වන අහිංසක අපට ඔවුන්ගෙන් හම්බ වෙන්නේ නෑ නෑමයි කියලා හොඳට මතක තියාගන්න. කිසිම රටකදී අපිට හම්බ වෙන්නේ නෑ නෑමයි. මොකද ඔවුන් ළඟ දහමක් නැති නිසා, සත්‍ය නැති නිසා, මිත්‍යාව බහුල නිසා අපිට ඔවුන්ගේ ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අගුණ තියෙන මිනිස්සෙකෙන් උතුම් ගුණාංග බලාපොරොත්තු වෙන්න බෑ. කවදාවත් අපිට ඒක හම්බෙන්නේ නෑ. ඒ නිසා මේ රටේ මේ තථාගත ධර්මයේ ස්ථාවර වෙන්න අපි වැඩ කටයුතු කරන්න ඕන. පැහැදිලිවම සම්බුද්ධ ශාසනයට මුල් තැන දෙන ශක්තිය යම් තාක් දුරකට ආරක්ෂා කරගෙන ගියොත් තමයි ජාතිය වැඩුණොත් තමයි මෝගහට වදින්න හරි කෙනෙක්, චෛත්‍යයට වදින්න හරි කෙනෙක් සිටින්නේ. එහෙම කෙනෙක් කවදකාරි සද්ධර්මයට පිවිසලා සත්‍ය අවබෝධ කරගන්නවා. ඉතින් ලෝ දහමෙහි කයි පෙන්න තුනේ යුග යුග වෙනස් වෙලා යනවා. ඉතින් ඒකත් අනිත්‍යයි, ඒක හරි. නමුත් අපි දැනගෙන වැලේ වැටෙන්න උවමනාවක් නැහනේ. දැනගෙන වැලේ වැටෙන්න උවමනාවක් නැහැ. දැන අවබෝධ කරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒක තමයි සම්පූර්ණිය. ඒ නිසා යම්කිසි කණ්ඩායමක් ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධ වෙලා සම්බුද්ධ ශාසනයට එරෙහි වෙන ශක්තියින් එක්ක සම්බන්ධ වෙලා මොනම හරි දෙයක් කරනවා නම්, කියනවා නම්, දේශපාලන හරි වැඩක් කරනවා නම් ජීවිතේට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න එපා. මොකද හේතුව මේ අත් දෙකට හෙන ගන්නවා. කද්දාහත් පාවිච්චි කරන්න එපා. පක්ෂේ නිසා කියලාවත්, තමන්ගේ පක්ෂේ කියලාවත් පාවිච්චි කරන්න එපා. සම්බුද්ධ ශාසනය ගැන හිතලා හැම විටම කටයුතු කරන්න ඕන. මිත්‍යා දෘෂ්ටියට වරදට මේ රුකුල් දෙන්නේ නායක මහා අපරාධයක්. ඔබ විසින් කළ යුතු වන්නේ වඩා වඩාත් ඔබගේ ශක්තිය හා දර්ශන ඥානය පිළිබඳ විශ්වාසය ඇති කර ගැනීමයි. කෙටියෙන්ම කළොත් කිසිදු බලවේගයකට නොඇටි ජය ලබන එඩිතර භාවය මනස තුළ ජයඳ කරගෙන නොසැලී වඩා වඩාත් නිරායාසයේ දහම සොයා යා යුතුය. නිරායාසයේ දහම හොයාගෙන යන්න. ඔබ ආයාසයේ නම් ඉන්නේ, නිරායාසයේ සොයා ගන්න. ඔබ තුලින් එළියෙන් නෙමෙයි, ඔබ තුලින් නිරායාසයටපත් වෙන්න ඕන. ඔබ නිරායාසයෙන්පත් වෙච්ච දවසට තමයි මුළු ලෝකෙම නිරායාසයටපත් වන්නේ. ඔබ නිරායාසයටපත් වුණාම අපත් නිරායාසයටපත් වෙනවා. මම බන කියන එක මට ඕනේ නැහැ නේ මනුස්සයට බන කියන්න. මේ ආයාසයේ මේ තියෙන්නේ ඔබ නිරායාසයටපත් වෙන තුරු පමණයි. හැබැයි තින් වචනේ වෙහෙසුනාට ආධ්‍යාත්මය නිරායාසයව පවතින්නේ. ඔබට මෙම දහම අවබෝධ කර ගැනීමට නොහැකියයි සැකසිතේ නම් එය භයානකය. ඔබගේ වීරිය ගැන විශ්වාසය තබා මිනිසෙකු විසින් කළ විශිෂ්ට කාර්යයක් මටද කළ හැකි සිතීම යහපත්ය. දැන් මේක හිතන්න. දැන් අහවල් කෙනා අවබෝධ කරගත්තා. අහවල් තැනැත්තිය අවබෝධ කරගත්තා. එතකොට මට පුළුවන් කියලා හිතන්න ඕන. එහෙනම් මේ ස්වාමීන් වහන්සේ පොඩි වයසේම අවුරුදු 20කේ වගේ කාලයකදී මේක අවබෝධ කරගන්නවා. 20ක් 21ක් වගේ කාලයේදී අවබෝධ කරගන්නවා. එතකොට මොකද හිතන්නේ? මට බැරියයි. ඈ මේ රටේ මහරහතන් වහන්සේලා අප්‍රමාණ වැඩ හිටියා කියලා කියනවා. එතකොට මොකද බැරි? මටත් පුළුවන්. මටත් පුළුවන්. ලෝකේ මේ වෙනකොට මේ අවබෝධ කරගත්ත මේ දාර්ශනිකය කොච්චර ඉන්නවද? මටත් පුළුවන්. එහෙමනම් ඔබේ හිතට ගොඩ නැගුණොත් එහෙම මට නම් බෑ කියලා ඒක එල්ලෙනවා. ඒක වැළඳ ගන්න නම් එපා. ඔබට මේ ධර්ම අවබෝධ කර ගැනීමට නොහැකියයි සිතේ නම් එය භයානකයි. ඔබ වීරිය හීන කරනවා. පුළුවන් කියලා හැඟීමක් ඇති වෙනවා. දැන් මගේ තිබුණනේ පුනතර මේ මගේ ළඟ තිබිච්ච එක තමයි මම මේ ලියලා තින්නේ. ඔබගේ වීරිය ගැන විශ්වාසය තබා මිනිසෙකු විසින් කළ විශිෂ්ට කාර්යයක් මිනිසෙකු විසින් කරන ලද ඕනම ඒ විශිෂ්ට කාර්යයක් මටද කළ හැකි කියන සිතීම යහපත් ඒ වීරිය තියෙන්න ඕන. පින්නතුන්ට කියන්න මොනම හරි හේතුවකින් ওই වීරිය මගේ ඇඟ ඇතුලේ තිබුණා. මම බයයි කියන එකක් බාර ගන්න මේ ලෝකේ යම් විශිෂ්ටයක් විසින් යමක් අවබෝධ කරාද යම් දෙයක් කරනවද ඒ දේ මටත් කරන්න පුළුවන්. යමෙක් හඳට ගියාද මටත් කරන්න පුළුවන්. අන්න අහවල් දෙය කියලා නම් බෑ කියලාද මට දෙයක් එහෙම එකක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ වගේ ලෝකයේ යම් විශිෂ්ටයක් යම් තැනකටපත් වුණාද එතන මටත් පුළුවන්පත් වෙන්න. මේ මොකද්ද මේ පෙන්වන්නේ? වීරිය. දැන් ඉතින් මේ අපේ මෝංගල් මේ බෞද්ධ හිතයි. එතකොට හාමුදුරුවනේ තණ්හාවක් නැද්ද එතන? ඒ ඔන්න ඔයගේ මෝංගල් ප්‍රශ්න අහනවා.